සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පුරිමා භික්ඛවේ කෝටින පඤ්ඤායති අවිඤ්ඤාය ඉතෝ පුබ්බේ අවිඤ්ඤානා හෝසි අත පච්ඡා සම්භවීති ඒව මේතං භික්ඛවේ උච්චති අත ච පන පඤ්ඤායති දප්පච්චයා විඤ්ඤාති සද්ධා සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස සුපුරුදු පරිදි සැදී පැහැදී සූදානම් සිටින්නේ සූත්‍ර දේශනාවන් මුල් කරගෙන මද වේලාවක් ධර්ම ශ්‍රවණය කිරීම සඳහායි. පින්වත්නි, භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොඑක අවස්ථාවල් වලදී ශ්‍රාවක පිරිසට ධර්ම දේශනා කරමින් පැහැදිලි කළා. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මහණෙනි, මේ සංසාරේහි මුල් කෙලවරක් නැත්තම් පටන් ගත්තු තැනක් දක්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ මේ සංසාරික පැවැත්ම බොහොම දීර්ඝ එකක්, අති දීර්ඝ එකක්. ඒ නිසා අසුවර්ධනින් මේ සසර ගමන පටන් ගත්තායි කියලා දක්වන්නට පුළුවන් කමක් නැති බව භාග්‍යවතුන් වහන්සේ විවිධ අවස්ථාවල් වලදී ධර්ම දේශනා කරමින් භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළා. අන්න ඒ විදිහටම තවත් අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේහි වැඩ ඉඳිමින් වදාලා, පුරිමා භික්ඛවේ කෝටි නපඤ්ඤායති අවිජ්ජාය. අර සංසාරයේ මුල් කෙලවර දක්වන්නට පුළුවන් කමක් නැතිවා වගේ සිත්වල තිබෙන අවිද්‍යාවෙහිත් පටන් ගැනීමක් දක්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ මේ විදිහයි. මෙන්න මේ අහවල් තැනින් තමයි අවිද්‍යාව පටන් ගත්තේ. ඊට ඉස්සෙල්ලා අවිද්‍යාව තිබුණේ නැහැ. අහවල් තැනින් පස්සේ තමයි මේ අවිද්‍යාව ඇති වුණේ කියලා අවිද්‍යාවේ ආරම්භක කෙලවරක් පටන් ගත්තු තැනක් දක්වන්නට පුළුවන් කමක් නැහැ කියලා වදාලා. මොකද ඒකට හේතුව මේ සංසාර ගමන අවිද්‍යාව මතමයි රඳා පවතින. ඉතින් සංසාරික පැවැත්මේ මුල් කෙලවර දක්වන්න බැරිවා වගේම අවිද්‍යාවෙහි මුල් කෙලවර දක්වන්නත් බැහැ. නමුත් මේ විදිහට නම් පෙන්වා දෙන්න පුළුවන්. කොහොමද? ඉදප්පච්චයා අවිද්‍යා, මෙන්න මේ හේතුව නිසා තමයි අවිද්‍යාව හටගන්නේ කියන එක නම් පෙන්වා දෙන්න පුළුවන්. පෙන්වා දෙන්න බැරි මොකද්ද? අවිද්‍යාව පටන් ගත්ත තැන, අසුවල්දනෙන් අවිද්‍යාව පටන් ගත්ත, මීට ඉස්සෙල්ල අවිද්‍යාව තිබුණේ නැහැ කියලා අවිද්‍යාව පටන් ගත්ත තැන දවස එහෙම පෙන්වන්න බෑ. දක්වන්න පුළුවන් කුමක්ද? මේ හේතුව නිසා අවිද්‍යාව හටගන්නවා කියලා. අහන්න, හේතුවක ඵලයක් හැටියට අවිද්‍යාව නැවත නැවත ඇතිවෙන ආකාරය නම් දක්වන්නට පුළුවන් ය කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඉතින් දැන් අපි මේ කාරණය ගැන තේරුම් අරන් තියෙන්නට ඕන. කුමක්ද? අවිද්‍යාව ගැනත්, මේ අවිද්‍යාව නැවත නැවත ඇති වෙන්නේ කොහොමද කියන කාරණයක් දැනගෙන දෙන්නට ඕන. ඇයි අපි මේ අවිද්‍යාව දැනගත යුතු වෙන්නේ, අවිද්‍යාව ගැන දැනගත යුතු වෙන්නේ? ඊළඟට මොන හේතුවක් නිසාද අවිද්‍යාව නැවත නැවත ඇති වෙන්නේ කියන කාරණේ ඇයි දැනගත යුතු වෙන්නේ? ඔව්, සංසාර දුකෙන් නිදහස් වෙන්නට ඒක හේතු වෙන්නේ කොහොමද? මොකද්ද මේ අවිද්‍යාවේ, අවිද්‍යාවෙන් අපේ ජීවිතවලට තියෙන බලපෑම? මොකද්ද අවිද්‍යාව කියන්නේ? ඉස්සෙල්ලා බලමු මොකද්ද අවිද්‍යාව කියන්නේ. අනහරි චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැතිකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. දුක පිළිබඳව, මේ සසර දුක නැවත නැවත හටගන්න හේතුව පිළිබඳව, සසර දුකින් මිදීම නැත්නම් නිර්වාණ ධාතුව පිළිබඳව, ඒ සඳහා හේතු වෙන මාර්ගයේ ප්‍රතිපදාව පිළිබඳව අවබෝධයක් නැතිකමට කියනවා අවිද්‍යාව කියලා. එතකොට මෙන්න මේක අවිද්‍යාව කියලා කියන්නේ. කුමක්ද? දුක ගැන, දුක හට ගන්න හේතුව ගැන, දුකින් මිදීම ගැන, දුකින් මිදෙන මාර්ගයේ ප්‍රතිපදාව ගැන නොදන්නවාට, අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂයෙන් නොදකින්නවාට කියනවා අවිද්‍යාව කියලා. දැන් මේ අවිද්‍යාවෙන් අපේ ජීවිතවලට තියෙන බලපෑම මොකද්ද? දැන් මේ දිගින් දිගටම සංසාර ගමන යන්නේ, සැරිසත් සසර සැරිසරාගෙන යන්න හේතු වෙලා තියෙන්නේ අවිද්‍යාව, සිටේ තිබීමයි. අන්න ඒකයි බලපෑම. ඒ කියන්නේ මෙච්චර කාලයක් අපි මේ සසර ගණන් කරන්න බැරි ආභව සංඛ්‍යාවක් නැවත නැවත උපදිමින්, දිරමින්, හඬමින්, වැළපමින්, ශෝක කරමින් මෙච්චර දුකක් දුම්නසක් සසර අත්විඳලා තියෙන්නේ අවිද්‍යාව මුල් වෙලා, අවිද්‍යාව මුල් සකස් වෙච්ච මේ සංසාර චක්‍රය නිසායි. කොහොමද අපි ඒක ධර්මයට අනුව තේරුම් ගන්නේ? අන්න හරි, පටිච්ච සමුප්පාදයට අනුව. කොහොමද පටිච්ච සමුප්පාදය අපි තේරුම් ගතිය යුත්තේ? අන්න අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය ශලායතන, ශලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ කියලා ඔන්න ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ අවිද්‍යාව මුල් වෙලා මේ සසර පැවැත්ම සකස් වෙන ආකාරයේ පටිච්චසමුප්පාදයේ තුල දේශනා කරලා තියෙනවා. දැන් මේ පාළියයි මේ පින්නතුන්ලාට මතක් කළේ කොහොමද අපි ඒකේ අර්ථය තේරුම් ගන්නෙ? අවිද්‍යාව ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අනවබෝධය නිසා මොනවද හටගන්නේ? සංස්කාර. එතන සංස්කාර කියලා කියන්නේ කුසල අකුසල කර්ම වලටයි. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා කියන්නේ එතන කාය සංචේතන, වචී සංචේතන, මනෝ සංචේතන වලට කර්ම සකස් වීමට. එහෙමත් නැත්නම් ඒකම පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනිඤ්ඤාවි සංකාර කියලා කුසල අකුසල කර්ම වාසයෙන් විස්තර කෙරෙනවා. අවිද්‍යාව නිසා තමයි මේ සසර යන විදිහට කර්ම රැස්වීම සිද්ධ වෙන්නේ. ඊළඟට සංඛාරපච්චය අවිඥාන. අවිද්‍යාව මුල් වෙලා සසර යන විදිහට කර්ම රැස් වෙනකොට ඊළඟට මොකද්ද සිද්ධ වෙන්නේ? සංඛාරපච්චය අවිඥාන. උපතක් සකස් වෙන විදිහට විඥානීය බැස ගැනීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දියක් සිද්ධ වෙන්නේ හැම වෙලේම කුසල අකුසල කර්ම මුල් වෙලා. ප්‍රතිසන්දියක් පිණිස සිත සකස් වෙන්නේ, සිත බැස ගන්නේ කුසල අකුසල කර්ම මුල් වීමේ. අකුසල කර්ම මුල් වුණොත් නිරේ තිරිසන් ලෝක, ප්‍රේත ලෝක ආදී දුගතියක ප්‍රතිසන්දිය ලැබීම සිද්ධ වෙනවා. කුසල කර්මයක් මුල් වුණොත් දිවිමිනි සුගතියෙහි, එතකොට දිව්‍ය ලෝක කිව්වහම බ්‍රහ්ම ලෝකات ඇතුළත් දිවිමිනි සුගතියෙහි ප්‍රතිසන්දිය ලැබීම සිද්ධ වෙනවා. ඊට ප්‍රතිසන්දියක් පිණිස සිත බැසගන්නේ කර්ම රැස්වීම අනුවයි. එතකොට සංඛාරපච්චය විඥානං කියලා අදහස් කළේ ඒයි. ඊළඟට විඥානපච්චය නාම රූප. ප්‍රතිසන්දියක් පිණිස සිත යම්ෂි භවයක බැසගත්තොත් ඒ බැසගත්තු තැනට අනුව නාම රූප ධර්මයන්ගේ සකස් වීම සිද්ධ වෙනවා. ඒකයි විඥානපච්චය නාම රූපං කියලා කියන්නේ. එතනදිත් නාම රූපය කියලා කිව්වහම තේරුම් ගන්නට ඕන සමහර තලවල නාම රූප දෙකම විද්‍යමාන වෙනවා. ඇතැම් තලවල රූපේ පමණක් තියෙන තැන් තියෙනවා. ඇතැම් තලවල නාමයේ පමණක් තිබෙන අවස්ථාවන් විද්‍යමාන වෙනවා. භවය ගත්තාම කාම භව, රූප භව, අරූප භව වශයෙන් ත්‍රිවිධයිනේ. එයින් කාම භවයේ සත්‍යයින්ට නාම රූප දෙකම ලැබෙනවා. රූප භවයේහි අසඤ්ඤතලේහි සත්‍යයින්ට හැර අවශේෂ රූපී බ්‍රහ්ම ලෝකවල ඉන්නා වූ සත්‍යයින්ටත් නාම රූප, බ්‍රහ්මීන්ටත් නාම රූප දෙකම ලැබෙනවා. අසඤ්ඤතලේ පහළවන්නා වූ බ්‍රහ්මීන්ට එතනදී අසඤ්ඤතලේ පහළ වෙන සත්‍යයින්ට චිත්තචෛසික ක්‍රියාත්මක වීමක් නැති නිසා කර්මජ රූප පහළවීම පමණයි තියෙන්නේ. ඊළඟට අරූප භවයේහි අරූපතලවල ඉන්නා වූ බ්‍රහ්මීන්ට රූපයක් ඇත්තේ නැහැ. වේදනා සංඥා සංස්කාර විඥාන කියන නාමස්කන්ධ හතරේ පහළවීම පමණයි සිද්ධ වෙන්නේ. එතකොට මේ විඥානයේ ප්‍රතිසන්දි විඥානයේ අනුව නාම රූප ධර්ම පහළ වෙන්නේ උන් ඔය කියපු ආකාරය අනුව, ඒ භවයන්ගේ තිබෙන ප්‍රභේද අනුව, ඒ තලවලට අනුව නාම රූප ධර්ම හට ගැනීම සිද්ධ වෙනවා. බොහෝ ප්‍රතිසන්දි තලවල නාම රූප දෙකම ලැබෙනවා. විශේෂ තැන්වල පමණක් එක් නාමය හරි රූපය හරි දෙකින් එකක් කොහොමටත් ලැබෙනවාමයි. අනේ විදිහට තේරුම් ගන්න ඕන විඥානි නිසා නාම රූප ලැබීම සිද්ධ වෙන්නේ කොහොමද? නාම රූප පත්‍යා සලායතන. නාම රූප දෙක හටගනිතොත් ඊළඟට ආයතන හට ගන්නවා. සලායතන. සලායතන කියන්නේ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ හයට සලායතනය කියලා කියනවා. නාම රූප දෙකේ එකතුව නිසා තමයි සලායතන හටගන්නේ. නැතනදි තේරුම් ගන්නවා නාම රූප කියලා කිව්වහම පටිච්ච සමුප්පාද විවරණයේහි නාම රූප අදහස් කරන්නේ මේ විදිහටයි. රූපේ කිව්වහම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතත් සතර මහා භූතයන්ගෙන් හැදිච්ච රූපක් කියන එක තමයි රූපේ කියලා කියන්නේ. අටවිසි රූපේ. මේ අටවිසි රූපේනොත් ඒ ජීවිතවලට අදාළ රූප තමයි ඒ තැනදී ලැබෙන්නේ. ඊළඟට නාමයට අයිති වෙන්නේ එතනදී වේදනා සංඥා සංස්කාර කියන ස්කන්ධ තුන ගන්නෙ. ඔන්න ඔය විදිහට නාම රූප දෙක නිසා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හය ලැබෙනවා. ඒ ආයතන හයත් ඒ ප්‍රතිසන්දි තල අනුව වෙනස් වෙනවා. කාම භවීහි නිරේ පටන් පරිනිම්මිත වසවත්තිය දක්වා සියලුම තලවල සත්‍යයන්ට ආයතන කීයක් ලැබෙනවද? හයම ලැබෙනවා. යම් යම් දුර්විපාක හැටියට ආයතන ලැබෙන එක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මනුෂ්‍ය ලෝකයේ අකුසල විපාකයක් හැටියට කෙනෙකුට ඇස් දෙක නොලැබී යන්න පුළුවන්. අනේ ඒක දුර්විපාකයක් හැටියට නැත්තම් ආයතන හයම ලැබීමේ ඉඩකඩ තියෙනවා. ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මීට අසඤ්ඤතලයේ හැර අවශේෂ බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මීන්ට ආයතන කීයක් ලැබෙන්න ඉඩ තියෙනවද? මතක නැද්ද? ගිහින් ආපු කෙනෙක් එහෙම ආයතන තියෙන්නේ තුනයි. මොනවද? චක්ක ආයතන, සෝත ආයතන, මන ආයතන. ඒ කියන්නේ දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකවල පහළ වෙන්නේ පංච නීවරණ සංසිඳුවාගත්තු ධ්‍යාන ශක්තියෙන් පහළ වෙන බ්‍රහ්ම රාජයෝනේ. ඉතින් ඒ අයට මේ සාමාන්‍ය මිනිස්සු ඉඳුරම් පිනවන්නා වාගේ ඉඳුරම් පිනවීමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඒ අයගේ අර පුණ්‍ය ශක්තිය නිසා තව දුරටත් ධර්මයේ අහන්ඳ බුදුරජාණන් වහන්සේව දැක ගන්න, ඒ ධර්මය අවබෝධ කර ගන්න උවමන ආයතන විතරක් පහළ වෙනවා. මොනවට මොන ආයතනද ඒවට උපකාරී වෙන්නේ? අන්න හරි. ඇස් දෙක උපකාරී වෙනවා බුදුරජාණන් වහන්සේව දැක ගන්නද. ඊළඟට විද්‍යුතුමාන් වහන්සේලාව දැක ගන්න ඇස් දෙක උපකාරී වෙනවා. ධර්මය අහන්ඳ කන් දෙක උපකාරී වෙනවා. සෝත ආයතන උපකාරී වෙනවා. ඒ ධර්මය අවබෝධ කර ගන්න මන ආයතන උපකාරී වෙනවා. අන්න රූපාවචර බ්‍රහ්මීන්ට පහළ ලැබෙන්නේ උන් ඔය කියන ආයතන තුන. චක්ක ආයතන, සෝත ආයතන, මන ආයතන. ළඟට අර රූප කය වශයෙන් ගන්නකොට ඒ අයට අඩුපාඩු නැතුව දැන් බාහිර අංගපසංග වශයෙන් ඔක්කොම ඉරියව් පිහිටා තියෙනවා. නමුත් ආයතන වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ ඇසත්, කනත්, මනසත් කියන ඔය ආයතන තුන. අසඤ්ඤතලයේ කර්මජ වශයෙන් පහළ වෙච්ච රූපී ශරීරයේ පමණයි ආයතන වශයෙන් ක්‍රියාත්මක වීමක් ගැන කතා කරන්නේ නැහැ. කියන්නේ අසඤ්ඤතාලේ සත්වයින්ට මේ පහළ වෙලා ඉන්න බ්‍රාහ්මීන්ට අසඤ්ඤේ ඉන්න කාලය තුළම චිත්තචෛතසික පහළ වීමක් නැහැ. ඒ නිසා චිත්තචෛතසික පහළ වෙන විදිහට ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වයක් ඇත්තේ නැහැ. රූපී කය පමණක් කර්මජ වාසයෙන් හටගෙන තියෙනවා කියන එකයි ඊය අදහස. අරූපාවචර බ්‍රාහ්මීන්ට ආයතන කීයක් ලැබෙනවද? අරූපතලේ බ්‍රාහ්මීන්ට රූපයක් තියෙනවද? රූපයක් නැහැ. රූපයක් නැත්තම් ඇහැ තියෙන්න පුළුවන්ද? ඈ? ඇහැ තියෙන්නත් බෑ, කන තියන්නත් බෑ, නාසය තියෙන්නත් බෑ, දිව තියෙන්නත් බෑ, ශරීරය තියෙන්නත් බෑ. අන්න මන ආයතනේ විතරක් තියෙන්න පුළුවන්. වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ හතර විතරනේ අරූපිතලයේ ලැබෙන්නේ. ඒක නිසා එක ආයතනයයි තියෙන්නේ. මොන දැන් මතක තියාගන්න ආයතන ලැබෙන පිළිවෙල. කාම ධාතුවේ නම් ආයතන 6ම ලැබෙනවා. රූප ධාතුවේ උපරිම ආයතන 3යි. ඊළඟට අරූප ධාතුවේ නම් එක ආයතනයයි මන ආයතනයයි. ඔන්න ඔය විදිහට තමයි ආයතන ලැබෙන්නේ. නමුත් අර සූත්‍ර දේශනාවන්හි පටිච්ච සමුප්පාදයේ දල වශයෙන් පොදුවේ පැහැදිලි කරමින් නාම රූප පත්‍ය ශල ආයතන නාම රූප දෙක නිසා ආයතන 6ම ලැබෙනවායි කියලා සඳහන් කළාට ওই විදිහට ඒක බෙදා වෙන් කරලා තේරුම් ගන්න ඕන. ඒ ස්කන්ධයන් ලැබෙන පිළිවෙල අනුව විස්තර කියනවා. ස්කන්ධ පහම ලැබෙන ලෝක නැත් ස්කන්ධ පහම ලැබෙන ආත්ම භව වලට කියනවා පංච වෝකාර භව කියලා. ස්කන්ධ හතරක් පමණ ලැබෙන ආත්ම භාවවලට කියනවා චතුෝකාර භව කියලා. ඊළඟට එක ස්කන්ධයක් පමණක් විද්‍යමාන වෙන ලෝකවලට කියනවා ඒකවෝකාර භව කියලා. එතන වෝකාර කියලා කියන්නේ ස්කන්ධ පංචකයේ ස්කන්ධයන්ට නමක්. වෝකාර කියලා එතන කියන්නේ ස්කන්ධයන්ට. ස්කන්ධ පංචකයේම විද්‍යමාන වෙන ලෝකවලට කියනවා පංචවෝකාර භව කියලා. මොනවද පංචවෝකාර භව වලට අයිති වෙන්නේ? නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර නිකාය කියන මේ සතර අපායම පංචවෝකාර භව. ඊළඟට මනුෂ්‍ය ලෝකයක් පංචවෝකාර භව ගණයට අයිති වෙනවා. සදෙව් ලෝම පංචවෝකාර භව ගණයට අයිති වෙන්නේ. අසඤ්ඤතලයේ හැර අවශේෂ රූපී බ්‍රහ්ම ලෝක සියල්ලමත් පංචවෝකාර භව ගණයට අයිති වෙනවා. අසඤ්ඤතලයේ අයිති වෙන්නේ අන්න ඒකවෝකාර බව. මොකද අර රූපස්කන්ධේ පමණක් මේ පහළ වෙන්නේ. ඒක නිසා ඒකවෝකාර බව ගණයට අයිති වෙනවා. අරූපතලයි තියෙන්නේ අන්න චතුවෝකාර බව ගණයට. ස්කන්ධ හතරක් විද්‍යමාන වෙන නිසා නාමස්කන්ධ හතර පමණක් ලැබෙන නිසා අරූපීතල චතුවෝකාර බව ගණයට අයිති වෙනවා. ඔන්නෝ විදිහට නාම රූප දෙක නිසා සලායතන හය ලැබෙන හැටි තේරුම් ගන්නට ඕන. සලායතන පත්‍ය පස්සෝ ආයතන හය ලැබීම නිසා මොකක්ද ඇති වෙන්නේ? ස්පර්ශය ඇති වෙනවා. ඒ කියන්නේ ආයතන හයත් එක්ක අරමුණු සම්බන්ධ වෙනකොට සිත පහළ වෙලා ස්පර්ශයේ යෙදීම සිද්ධ වෙනවා. ඇහත් රූපයක් දෙක නිසා පෙනීම නැත්තම් චක්කු විඥානය ඇති වෙනවා. ඇහත් රූපයක් සිතත් සම්බන්ධ වෙලා පවතිනකොට ස්පර්ශයේ යෙදීම සිද්ධ වෙනවා. කනත් ශබ්දයක් දෙක නිසා සෝත විඥානි නැත්නම් ඇසීම සිද්ධ වෙනවා. එතකොට ස්පර්ශයේ යෙදීම සිද්ධ වෙලයි තියෙන්නේ. නාසයත් ගන්ධයත් දෙක නිසා ගඳ සුවඳ දැන ගැනීම නැත්නම් ඝාන විඥානේ පහළ වීම සිද්ධ වෙනවා. එතකොට නාසයත් ගන්ධයත් නාසය නිසා පහළ වෙන සිතත් සම්බන්ධ වීම වශයෙන් ස්පර්ශයේ යෙදී තිබෙනවා. දිවත් රසයත් දෙක නිසා ජීවා විඥානි නැත්නම් රස දැනීම සිද්ධ වෙනවා. ඒ කාරණු තුනේ එකතු වීම තුළ ස්පර්ශයේ යෙදීම සිද්ධ වෙනවා. කයත් පහසත් දෙක නිසා පහස දැනීම සිද්ධ වෙනවා. නැත්නම් කාය විඥානයේ පහළ වීම සිද්ධ වෙනවා. ඒ කාරණු තුනේ එකතු වීම තුළ ස්පර්ශයේ යෙදීම තියෙනවා. මනසත් මනසට අරමුණු වන ධර්ම දෙක නිසා මනෝ විඥානය කියන්නේ මනසින් ඒ අරමුණු දැන ගැනීම සිද්ධ වෙනවා. ඒ කාරණු තුනේ එකතු වීම තුළ ස්පර්ශයේ යෙදීම සිද්ධ වෙනවා. ඔන්න ඔය විදිහට ආයතන හය නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා මොකක්ද ඇති වෙන්නේ? පස්සපච්චය වේදනා. අන්න ඒ කියන්නේ ආයතනත් අරමුණුත් සිතත් සම්බන්ධ වෙලා ස්පර්ශයේ යෙදී පවතිනකොට අර ආයතන වලින් දැනගන්න අරමුණෙහි රස විඳීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇහැට යම් රූපයක් යොමු වෙලා ඒ රූපය දකිමින් තියෙනකොට දකින රූපය කොයි විදිහේ කියන්නේ ආස්වාදයකින් යුක්ත එකක්ද කියලා ඒ අරමුණෙහි රස විඳීම සිද්ධ වෙනවා. දකින අරමුණ ප්‍රිය එකක් නම් සැප විඳීමක් ඇති වෙනවා. දකින අරමුණ අප්‍රියමනාප හිතට ගැටීමක් ඇති කරන විදිහේ දෙයක් නම් දුකක් දුම්නසක් ඇති වෙනවා. එහෙම ප්‍රියාප්‍රියමුතු විශේෂයක් නැත්තම් මධ්‍යස්ථ භාවයක් උපේක්ෂාවක් ඇති වෙනවා. ඔන්න ඔය විදිහට ආයතනයන්ට යොමු වෙන අරමුණු පිළිබඳ රස විඳීම තමයි එතන වේදනාවයි කියලා කියන්නේ. මිහිරි බවක් නම් ඇති වෙන්නේ සැප වේදනාවක්. අරමුණ නිසා හිතට දැනෙන්නේ කටුක බවක් නම් දුක් වේදනාවක් ඇති වෙනවා. ඊළඟට අරමුණ නිසා හිතට දැනෙන්නේ මෙදහත් බවක් නම් උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. ඔය විදිහට ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා. ඊළඟට වේදනා පත්‍ය තණ්හා. විඳීම නිසා තණ්හාව ඇති වෙනවා. ඒ කියන්නේ නුනුවලින් යුක්තව විඳින කෙනාටයි වේදනාව නිසා තණ්හාව ඇති වෙන්නේ. විඳින්නේ මමයි, මේ විඳීම මගේ කියලා වරදවා දකිමින් විඳින තැනැත්තා තුළ ඒ විඳින දෙයට තෘෂ්ණාව ඇතිවීම සිද්ධ වෙනවා. වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන. තෘෂ්ණාව ඇති වුණොත් මොකද්ද සිද්ධ වෙන්නේ? අන්න අර තෘෂ්ණාව ඇතිදී ඇති වෙච්ච කාරණේ දැලිසේ අල්ලා ගන්නවා, ග්‍රහණය කර ගන්නවා. උපාදාන පත්‍ය භව. යමක් දැලිසේ අල්ලා ගත්තොත්, ග්‍රහණය කර ගත්තොත් නැවත කර්ම රැස්වීම සිද්ධ වෙනවා. කාම භව, රූප භව, අරූප භව වාසී නැවත කර්ම රැස්වීම සිද්ධ වෙනවා. චේතනදී කාම ධාතුවේ උපදින ආකාරයේ කර්ම කාම භව නාමයෙන් හැදින්වෙනවා. රූප ධාතු උපදින ආකාරයේ කර්ම රූප භව, අරූප ධාතු උපදින ආකාරයේ කර්ම අරූප භව. භව පත්‍ය ජාති. කර්ම රැස්වෙච්චාම නැවත වරක් උපදින්න සිද්ධ වෙනවා. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. උපන්නොත් එහෙම නැවත ලෙඩ වෙන්න ඕන, වයසට යන්න ඕන, මරණයටපත් වෙන්න ඕන, හඬන්න වැළපෙන්න ශෝක කරන්න ඕන, ඔන්න ඔය විදිහට මහා දුක් කොටක හට ගැනීම සිද්ධ වෙනවා උපත නිසා. දැන් මොන පැහැදිලි කර ගන්න ඕන? ඇයි අපිට මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් හටගෙන තියෙන්නේ? උපත නිසා. උපන් නිසා ජාති පත්‍ය. උපදින්න හේතු උනේ මොකද්ද? භාවය. කර්ම රැස් වෙච්ච නිසා. අපට නම් කාම ධාතුවේ උපතක් වෙනස කර්ම රැස්වෙච්ච නිසා කාම ධාතුවේ උපත ලැබීම සිද්ධ වෙනවා. ඒක තමයි අපට භවපත්‍ය ජාති කියලා ගන්න තියෙන්නේ. පූර්ව ජීවිතවල මේ මනුෂ්‍ය ලෝකෙ උපදින විදිහේ කර්ම රැස් වෙලා තිබිච්ච නිසා අපට මේ මනුෂ්‍ය ලෝකෙ උපත ලැබුණා, සිද්ධ වුණා. අපි විශ්ින් කරගත්තා නෙවෙයි ඒක. කොහමද වුනේ? හේතුඵල න්‍යාය අනුවයි. භවපත්‍ය ජාති. මනස ලෝකෙ උපදින විදිහේ නැත්නම් කාම ධාතු උපත ලබන විදිහේ කර්ම රැස් වෙලා තිබෙච්ච නිසා මේ මනස ලෝකයේ ප්‍රතිසන්දියක් උපත ලැබීමක් සිද්ධ වුණා. ඒකයි භවපච්ච ආජාති කියලා කියන්නේ. උපන් නිසා දැන් ඔන්න අපට ලෙඩ වෙන්න සිද්ධ වෙලා තියෙනවා, වයසට යන්න වෙලා තියෙනවා, නොඑක් සිදුවීම් අනුව හඬන්න වැළපෙන්න ශෝක කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ඔක්කොම දුක් වලට මුල් උනේ උපත. උපතට මුල් හේතු උනේ කර්ම රැස්වීම භවයේ. ඊළඟට දෙතන මේ භවයේ කියන වචනයත් අර්ථ දෙකක යෙදෙනවා. එකක් තමයි කර්ම භවය කියන එක. කර්මයටත් භවය කියලා තන යෙදෙනවා. ඊළඟට එහි විපාකයටත් භවය කියලා කියනවා. මෙතන භවය කියලා කියන්නේ විපාකයටද කර්මයටද? කර්මයටයි. අනේ එතන විපාකය නෙමෙයි අද භවය කියලා අදහස් කරන්නේ කර්මයටයි. එතකොට කර්ම රැස් වෙන නැත්නම් භවයට හේතුව කුමක්ද? උපාදානයයි. අන්න බලන්න. ඉතින් පුරාණ ජීවිතවලත් සිතේ උපාදානයේ දැඩිසේම තිබිච්ච නිසා කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන වශයෙන් උපාදානයේ සිතේ තිබිච්ච නිසා දැඩි කොට අල්ලා ගැනීම, ග්‍රහණය කර ගැනීම සිතේ තිබිච්ච නිසා තමයි කර්ම රැස්වීම සිද්ධ වුනේ. උපාදානයට හේතුව කුමක්ද? අන්න තෘෂ්ණාව සිතේ තිබීමයි. තෘෂ්ණාව සිතේ තිබිච්ච නිසා කාමයන්ට සිත තදින් බැඳී ගියන් තිබුණා. ඊළඟට නොයෙක් දෘෂ්ටීන්ට සිත තදින් බැඳී ගියන් තිබුණා. ළඟට මමත්වේ නැත් ආත්ම දෘෂ්ටියට සිත තදින් බැඳී ගියන් තිබුණා. වැරදි සීල චාරිත්‍ර විදීන්ට සිත තදින් බැඳී ගියන් තිබුණා. ඒ නිසා කර්ම රැස් වුණා. තදින් යමක් අල්ලා ගන්න නැත්නම් බැඳී යන්න හේතුව කුමක්ද? තෘෂ්ණාවේ කියලා කියවනේ. ඒ තෘෂ්ණාවට හේතුව විඳීමයිනේ. කොට අරමුණු ලබා ගන්නනේ හැම වෙලෙම මේ ආයතන උනන්දු වෙන්නේ. ඇහෙන් ප්‍රියමනාප රූප දකින්න, කනෙන් ප්‍රියමනාප ශබ්ද අහන්න, නාසයෙන් ප්‍රියමනාප ගඳ සුවඳ දැනගන්න, ඊළඟට දිවෙන් ප්‍රියමනාප රස දැනගන්න, කයින් ප්‍රියමනාප පහස ලබන්න, සිතෙන් ප්‍රියමනාප අරමුණු සිතාණ්ඩ ඕකටනේ මේ ආයතනවල පෙළඹීම තියෙන්නේ. ඒක නිසා අර විඳීමත් එක්ක තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාවට හේතුව උනේ විඳීමයි. විඳීමට හේතුව අන්න ස්පර්ශයයි. තේ ජීවිතවල පුරාණ ජීවිතවල ස්පර්ශයේ යෙදී තිබිච්ච නිසා අරමුණු රස විඳීම සිද්ධ වුණා. ඒ විඳීමට අනුව තෘෂ්ණාව ඇති වුණා. ස්පර්ශයට හේතුව ආයතන. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතනවල පහළ වීම. ඊළඟට ආයතනවලට හේතුව නාම රූප දෙකයි. නාම රූප දෙකට හේතුව විඥානීය වැස ගැනීම. විඥානීය වැස ගන්න හේතුව අන්න සංස්කාරයතන කුසල අකුසල කර්ම තමයි සංස්කාරය කියලා කියන්නේ. ඊළඟට ඒ සංස්කාර හට ගන්න හේතුව අවිද්‍යාව. ඔන්නෝම බලාගෙන යනකොට මේ සංසාර ප්‍රවැත්ම පුරාම අවිද්‍යාවේ තියෙනවා විශාල බලපෑමක්. ඒකට මුළු මහත් මේ සංසාර ගමනම සංසාර චක්‍රයේම රඳාපවතින්නේ අන්න අවිද්‍යාව මත. අවිද්‍යාවත් ඒ වගේම තවත් කාරණයක් තියෙනවා. තණ්හාවත් මත. අවිද්‍යාව විසින් මුලා කරනවා තණ්හාවෙන් භවෙන් භවෙ එකට මූට්ටු කරලා දෙනවා. තණ්හා සිබ්බණී කියලා කියනවා. ඒ කියන්නේ තණ්හාවෙන් තමයි ආත්මභාවයෙන් ආත්මභාවයට මූට්ටු කරලා දෙන්නේ. එතකොට මේ පටිච්ච සමුප්පාදය ගත්තාම අවිද්‍යා මූලක චක්‍රය තණ්හා මූලක චක්‍රය කියලා දෙකට බෙදන්න පුළුවන්. අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. ඒ කියන්නේ දැන් මේ විදිහට ගත්තොත් අපි දැන් මේ ජීවිතය ගැන සැලකුවොත් පුරාණ ජීවිතයේ අවිද්‍යාවත් කර්ම රැස්වීමත් නිසා මේ ජීවිතේ විඥානීය බැස ගැනීම සිද්ධ වුණා. ඊළඟට මේ ජීවිතේ විඥානීය බැසගත්ත නිසා නාම රූප දෙක හටගත්තා. නාම රූප දෙක හටගෙන ඊළඟට ආයතන වැඩෙන්න පටන් ගත්තානේ මව කුසේම. ඊළඟට ඉතින් මව කුසෙන් බිහි වෙනකොට ආයතන සම්පූර්ණ වෙලයි, සාමාන්‍ය සම්පූර්ණ වෙලයි ආයතන වැඩිනු දරුවේ කැඩීරනේ බිහි වෙන්නේ. ඔන්න ඊට පස්සේ බිහි වුණායින් පස්සේ ස්පර්ශය ඇති වෙනවා, විඳීම ඇති වෙනවා. ඊළඟට ප්‍රමේයෙන් දරුවා වැඩෙනකොට අරමුණු ගෝචර කර ගන්නකොට විඳීමට අනුව තෘෂ්ණාව පහළ වෙනවා. අන්න එතන හිටන් අර තණ්හාව එක්ක සම්බන්ධ චක්‍රයක් ඊළඟට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවානේ. තෘෂ්ණාව නිසා උපාදානය ඇති වෙනවා. උපාදානය නිසා භාවය, භාවය නිසා ඊළඟට ආයත් ජාති ජරා මරණ හට ගන්නවා. අන්න එතනදි කියුණානේ අර තෘෂ්ණාවෙන් පටන් ගන්නවා ආයත්. ඒක තණ්හා මූලක චක්‍රය කියලා කියනවා. ඔන්න ඔය විදිහට මේ පටිච්ච සමුප්පාදයේ එහෙම විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් කොයි හැටි වෙතත් මේ අවිද්‍යාවත් භව තණ්හාවත් දෙක තමයි දිගින් දිගටම මේ සංසාරේ පැවැත්ම දීර්ඝ වීම පිණිස බලපාන්නේ. ඉතින් ඒක නිසා අපේ ජීවිතවලට විශාල බලපෑමක් මේ අවිද්‍යාවෙනුත් තෘෂ්ණාවෙනුත් සිද්ධ කියන්නේ නිසා අවිද්‍යාව ගැන හොඳට අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. එහෙම නැතුව මේ සංසාරයෙන් නිදහස් වෙන්නට බෑ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හරියට ශල්‍ය වෛද්‍යවරයෙක් වගේ කියලා භාග්‍යතුන් වහන්සේ විසින්ම තමන් වහන්සේව හඳුන්වා දුන්නා. මොකද භාග්‍යතුන් වහන්සේ විසින් එහෙම තමන් වහන්සේව හඳුන්වා දුන්නේ? ඔව්, අන්නේ එකයි. දැන් ශල්‍ය වෛද්‍යවරයෙක් ළඟට විස උලක් ඇනිච්ච කෙනෙක්ව අරගෙන යනවා. අර ශල්‍ය වෛද්‍යවරයා මොකද කරන්නේ? ඉස්සෙල්ලා හොඳට අර ලෙඩාව පරීක්ෂා කරලා බලලා අර ඇමිනිලා තියෙන විස උල හොඳට තේරුම් අරගෙන ඒ විස උල ඇදලා දානවා. ඇදලා දාලා ඊට පස්සේ අර ස්වල්ප හෝ විසක් තිබුණා නම් ඒ විසත් ඉවත් කරලා ඊළඟට බෙහෙත් ගල්වලා අර වණේ සුව වෙන්න උපකාර වෙනවා. අර උල තියෙද්දීම බෙහෙත් කරන්නේ. අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ රෝගය හඳුනාගෙන, රෝග නිදානය හඳුනාගෙන, රෝග නිදානය දුවන ආකාරයට අන්න ප්‍රතිකර්ම යොදන හැටි කියා දෙනවා. එතකොට රෝගය සම්පූර්ණයෙන්ම නිට්ටාවටම සුව වී යනවා. අන්න ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ අනුත්තර වූ ශල්‍ය වෛද්‍යවරයෙක් කියලා තථාගතයන් වහන්සේ විසින්ම හඳුන්වා දුන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ සසර දුක නැමැති රෝගය හඳුනාගෙන සසර දුක නැමැති රෝගය හටගන්නේ මොන හේතුවක් නිසාද කියලා මනාව අවබෝධ කරගෙන ඒ හේතුව නැති කිරීමෙන් මේ සසර දුක නැමැති රෝගය නැති කරන්න පුළුවන් කියලා ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ සඳහා නිවැරදි මාර්ගයේ ප්‍රතිපදාව දේශනා කළා. කියන්නේ ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා මෙන්න මේ අවිද්‍යාවත් භව තෘෂ්ණාවත් මුල් වෙලා කොහොමද මේ සංසාරික දුක සකස් වෙන්නේ කියලා. එහෙමනම් මේ අවිද්‍යාව පිළිබඳව මනාව තේරුම් අරගෙන ඒ අවිද්‍යාව ප්‍රහාණය කරන්න ඕන, භව තණ්හාවත් ප්‍රහාණය කරන්න ඕන. යන්නේ ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ අවිද්‍යාව මේ සංසාරය අහවල් දැනින් පටන් ගත්තාය කියලා කියන්න බැහැ. නමුත් මෙන්න මේ හේතුව නිසා මේ අවිද්‍යාව හට ගන්නවා කියලා අන්න එහෙම කියා දෙන්න පුළුවන්. එතකොට මේ අවිද්‍යාව ඇති වෙන ආකාරය හඳුනාගත්තන් පස්සේ අපට පුළුවනි මේ අවිද්‍යාව ඇති වෙන්න තියෙන ඉඩකඩ වළක්වන්න. අවිද්‍යාව ඇති වෙන්න තියෙන ඉඩකඩ වළක්වන්න ඕනේ. නැවත අවිද්‍යාව හට ගන්න නැත්නම් අවිද්‍යාව නිසා හට ගන්න සංස්කාර වලට මොකද වෙන්නේ? අන්න හට ගන්න විදිහක් නැතුව යනවා. අවිද්‍යාවට නැවත හිතේ ඇති වෙන්න ඉඩක් නොදුන්නොත් තිවෙන අවිද්‍යාව ප්‍රහාණය වෙලා ගියොත් නැවත අවිද්‍යාවට හට ගන්න ඉඩක් නැත්තම් සංස්කාර හට ගන්නෑ. සංස්කාර නැත්තම් විඥානෙ බැස ගන්නෙත් නෑ. විඥානෙ බැස ගන්න නැත්තම් නාම රූපත් අභාවයට යනවා. නාම රූප නැත්තම් සලායතනත් නෑ. සලායතන නැත්තම් ස්පර්ශයක් නෑ. ස්පර්ශේ නැත්තම් විඳීමක් නෑ. විඳීම නැත්තම් තෘෂ්ණාවක් නෑ. තෘෂ්ණාව නැත්තම් උපාදානයක් නෑ. උපාදානිය නැත්තම් භාවයක් නැහැ. භවය නැත්තම් අනුපතක් නැහැ. ජාතියක් නැහැ. උපතක් නැත්තම් ජරා මරණ හැදී වැළදී දුක් දුන්නස් මේ කිසිවක් ඇත්තේ නැහැ. එතකොට එහෙමනම් අපිට මේ අවිද්‍යාව ප්‍රහාණය කිරීම තුළින් දුරු කිරීම තුළින් සම්පූර්ණයෙන්ම මුළුමහත් දුක්ඛස්කන්ධයම අභාවයට පමුණුවන්න පුළුවන්. ඒක නිසා තේරුම් ගන්න ඕන මොන හේතුවක් නිසාද අවිද්‍යාව ඇති වෙන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ වදාලා අවිද්‍යාම් පහම් භික්කවේ සාහාරං වදාමි නෝ අනාහාරං කෝචාහාරු අවිද්‍යාය. මහණෙනි තථාගතයන් වහන්සේ මෙසේ වදාරනවා අවිද්‍යාවත් හේතුවක් නිසයි හටගන්නේ, නැතුව ඉබේ හටගන්නවා නොවේ. මොකක්ද මේ අවිද්‍යාව හටගන්න ප්‍රත්‍ය නැත්තම් උපකාරක ධර්මේ? ඔව්, ඒ කියන්නේ සද්ධර්මය ගැන අවබෝධයක් නැතිකමම නිතන අවිද්‍යාව. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැහැ කියන්නේ සද්ධර්මය ගැන අවබෝධයක් නැහැ කියන එකනේ. ඒ අවිද්‍යාවට හේතු වෙන නැත්නම් ඒ අවිද්‍යාව තව තවත් වැඩෙන්න හේතු වෙන කාරණේ මොකද්ද? කල්පනා කරලා බලන්න අවිද්‍යාවට ආහාරය මොකක් වෙයි හැකිද කියලා. ඔක්කොම කෙලෙස් ඉතින් අවිද්‍යාවට ආහාර තමයි. නමුත් ඒක තේරුම් ගන්න ඕනේ විදිහක් තියෙනවානේ. හැම ක්ලේශයක්ම අවිද්‍යාවට උපකාරයක්. රත්නත්‍රය ගැන විශ්වාසයක් නොමැති වීම. ඔයකද එක කාරණයක් වෙනවා. සැකය කියලා ගත්තොත් එකක් හරියනවා. රත්නත්‍රය ගැන විශ්වාසයක් නොමැති වීම කියන්නේ සැකය නම් පිටට එකක් හරි. එකක් හරි නම් තව කීයක් අඩුද? එකක් හරි නම් හතරක් අඩුද? පංච නීවරණ ගැනයි අදහස් කරේ. එතකොට සැකය කියන්නේ එකක්නේ. විචිකිච්ඡා නීවරණේ තව හතරක් අඩුයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ පහ තමයි අවිද්‍යාවට තියෙන ළඟම ආහාරය. නැත්තම් ළඟම ප්‍රත්‍ය හේතුව කියන එක ආසන්න කාරණිය කියන්නේ. එතකොට මේ නීවරණ හිතේ බලපවත්වනකොට අවිද්‍යාවට හොඳට වැඩෙන්න ඉඩ තියෙනවා. කාමච්ඡන්දය කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ට හිතේ තිබෙන ආශාවනේ. ඉතින් මේ අනිත්‍ය වූ වෙනස් වෙලා යන දුකටයි ති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා හොඳයි, ලස්සනයි, ප්‍රියයි, මනාපයි කියලා ගන්න තැන තියෙන්නේ අවබෝධයේද අනවබෝධයේද? අනවබෝධය යන බලන කාමච්ඡන්දය අවිද්‍යාවටයි උපකාර වෙන්නේ. ඊළඟට නිතර කිපෙනවා නම්, ගැටෙනවා නම්, කෝධ කරන සුළු නම්, වෛර කරන සුළු නම්, පලිගන්නා සුළු නම්, ඒ ක්‍රෝධයේ තුල වෛරයේ තුල කිපෙන බව තුල සංස්කාර ධර්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා අවබෝධ කිරීමක් තියෙනවද? එහෙමනම් ක්‍රෝධයේ උපකාරී වෙන්නේ විද්‍යාවට ද අවිද්‍යාවටද? අවිද්‍යාවට. ඊළඟට අපි හිතමු නිතර අලසකමෙන් නිදා වැටෙනවා නම් ඊළඟට අකුසල ධර්ම දුරු කරලා කුසල ධර්ම දියුණු කරගන්න කිසි වීරියක් නැත්තම් ඒ තුල තියෙන්නේ විද්‍යාවක් ද අවිද්‍යාවක්ද? අවිද්‍යාව. හිත විසිරිලා නම් කල අකුසල් ගැන පසුතැවෙනවා නම් නොකල කුසල් ගැන පසුතැවෙනවා නම් ඒ විපිලිසර බව තුල තියෙන්නේ විද්‍යාවද අවිද්‍යාවද? අවිද්‍යාව. තුනුරුවන් කෙරෙහි සිතේ පැහැදීමක් නැත්තම් සැකේ නම් තියෙන්නේ. ඊළඟට සංසාරයේ ගැන සැකේම නම් තියෙන්නේ. ඒ සැකේ තුල තියෙන විද්‍යාවද අවිද්‍යාවද? අවිද්‍යාව. අන්න බලන්න. එහෙමනම් මේ පංච නීවරණ තියෙන තාක්කල් වෙන්නේ හැම වෙලේම අවිද්‍යාව පෝෂණයක වැඩිණේක. අවිද්‍යාවට ආහාරය පංච නීවරණය කියලා වදාළේ අනේක නිසයි. එතකොට බලන්න දැන් මේ පින්නතුන් කාමච්ඡන්දයේ තුල බැසගෙන නොයේ කාම විතර්ක කරමින් නොයේ කාම සංඥාවන්ගෙන් යුක්තව වාසය කරනකොට සිහි උපද්වා ගන්න ඕන මොකද්ද කරමින් ඉන්නේ? අන්න අවිද්‍යාව පෝෂණය කරමින් ඉන්නවා මම දැන් කියලා හිතා ගන්න ඕන නේද? සමාරූ කුටුවක හාසි වෙලා ඔහේ කල්පනා කර කර ඉන්නවනේ නේද? හාසි කුටුවකට වෙලා ඇල වෙලා ඔහේ කල්පනා කර කර ඉන්නවා. ඒ ඔහේ කල්පනා කර කර ඉන්නවා කියන්නේ ඉතින් ඔය අතීත අත්දැකීම් සිහි කර කර කාම විතර්ක කර කර කාම සංඥා සිත සිතා ඉන්නනේ. කවුරු ළඟට ඇවිල්ලා නම් මොකද කරන්නේ? මුකුත් නැහැ කියලා කියනවා. මුකුත් නැත්තේ නැහැ මොකද්ද කරමින් ඉන්නේ? අවිද්‍යාව පෝෂණය කරමින් ඉන්නවා. ඒක නිසා ඊට පස්සේ කාම සංඥා කල්පනා කර කර ඔය හාසියලා ඇලෙලා ඉන්නකොට කවුරු හරි ළඟට ඇහුවොත් මොකද කරන්න කියලා ඇහුවොත් මම මේ පොඩි අඩක් කියන්නේ. මොකද්ද කියලා මම කියන්නේ මම මේ අවිද්‍යාව පෝෂණය කරනවා. අන්න එහෙම කියන්නේ. තේන්නා. ඉතින් ඒක නිසා මම මතක තියාගන්න මේ කාම විතර්ක කර කර කාම සංඥා සිහි කර කර ඉන්න වෙලාවට ලොකු වැඩ පිළි. පොඩි පහේ නේ අවිද්‍යාව පෝෂණය කරමින් ඉන්නවා. ඊළඟට අපි හිතමු ව්‍යාපාද විතර්ක සිහි කර කර තරහින් මොනවා හරි කල්පනා කර කර ඉන්නවා. පරණ අත්දැකීමක් වෙන්න පුළුවන්. ඉදිරියට වෙන්න යන දෙයක් ගැන වෙන්න පුළුවන්. තරහින් කල්පනා කර කර හිටියොත් ඒ තුල තියෙන්නේ අවිද්‍යාව පෝෂණය කිරීම. ඉතින් එතකොටත් සිහි උපද්දවා ගන්න ඕන මම දැන් අවිද්‍යාව පෝෂණය කරගෙන ඉන්නේ කියලා. ඊළඟට ප්‍රමාණී ඉක්මවා අලසකමින් නිදිමත කමින් ඉන්න වාසය කරන්න පුරුදු වුණොත් එහෙම ඒ තුලත් අවිද්‍යාව පෝෂණය වීමයි සිද්ධ වෙන්නේ. භාගිතුන් වහන්සේ වදාළ නින්දේ කියලා කියන්නේ ජීවිතේ වඳ බවයි කියලා. ඒ කියන්නේ කිසි වැඩිමක් නැහැ. නින්දේ කියලා කියන්නේ ජීවිතේ වඳ බවයි කියලා. ඉතින් භාගිතුන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලාට නින්ද අනුදැන වදාළේ මෙන්න මේ ක්‍රමයට. භාගිතුන් වහන්සේ වදාළ විශේෂයෙන්ද යෝගාවචර භික්ෂුන් වහන්සේ නමක් නම් දහවල පෙරවරු කාලේ සක්මන් කරමිනුත් ඒ වගේම වාඩි වෙලා පුළුවන් තරම් භාවනා කරන්න මහන්සි ගන්න ඕන. ඊළඟට පස්වරු කාලෙත් සක්මන් කරමිනුත් වාඩි වෙලා පුළුවන් තරම් භාවනා කර ගන්න ඕන. රාත්‍රියේ ප්‍රථම යාමේත් භාවනා කටයුතු වලම යෙදෙන්නට ඕන. රාත්‍රියේ මධ්‍යම යාමේ අන්න ඒ යෝගාවචර භික්ෂුව තමන්ට විවේකී අවශ්‍ය නම් මනාශිහිනුවණින් යුක්තව සිංහශෙයියාවෙන් ඒ කියන්නේ දකුණු ඇලේ සැතපීලා මද වේලාවක් විවේක ගන්න ඕන. ඒකත් සතෝ සම්පජානෝ කියලා භාගිතුන් වහන්සේ වදාළ මනා සිහිනුවණින් යුක්තව උට්ටාන සංඥම් මනසිකරිත්තා. මම හවල් වේලාවට නැගිටිනවා. ඒ කියන්නේ අලුයම උදා වෙනකොට පස්චිම යාමි උදා වෙනකොටම අවදි වෙනවා කියන සංඥාවෙන් යුක්තව අන්න මදක් සැතපෙන්නේ කියලා වදාලා. අන්න ඒ ක්‍රමයට තමයි යෝගාවචර ජීවිතේ සකස් වෙන්න ඕනේ කියන එක භාගිතුන් වහන්සේගේ අවවාදය. අනේ ක්‍රමයට තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසම තමන්ගේ නින්ද සකස් කරගත යුතු වෙන්නේ අර කයට සිතට යම්කිසි විවේකයක් සඳහා. එහෙම නැතුව අර අලසකම වැඩෙන්න හේතුවක් හැටියට නෙවෙයි. ඊළඟට අලුයම අවදි වෙලා නැවත භාවනා කටයුතු ආරම්භ කරගන්නට ඕන. ඔන්න ඔය විදිහයි ඒ තීන මිද්දේ දුරු කරගන්න කටයුතු කළ යුත්තේ. ඕනෑමට වඩා නිදා ගන්න ගියොත් එහෙම ඒකත් තේරුම් ගන්න ඕන මම මේ ජීවිතේ වඳ බහෙන්ඩ ඇරලා ඔහේ නිකන් ඉන්නවා. කිසි තේරුමක් නැහැ මගේ ජීවිතේ කියලා. එහෙම තමන්ම තමන් ගැන සංවේගය පහළ කරගන්න ඕන. ඊළඟට උද්දච්චය කියලා කියන්නේ හිතේ විසිරීම, නොසන්සුන් බව. කුක්කුච්ච කියලා කියන්නේ උද්දච්චයයි නොසන්සුන් බව, කුක්කුච්ච කියලා කියන්නේ විපිලිසර බව. විපිලිසර භවයි කියලා කියන්නේ කළ අකුසල් ගැන පසුතැවෙනවා, නොකළ කුසල් ගැන කනගාටු වෙනවා. ඒකයි. ඉතින් අන්න ඒ தත්ත්වයටත් හිත වැටෙන්න නොදී හිත පුළුවන් තරම් සංවර කර ගන්න ඕන. නිරන්තරයෙන් යම් කිසි භවනාවක යෙදී වාසය කරනවා නම් හිත උද්දච්චයට වැටෙන්න තියෙන ඉඩ අඩු වෙනවා. නිතර බුදු ගුණ සිහි කරමින් ඉන්නවා නම්, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරමින් ඉන්නවා නම්, ඒ වගේම අනිච්ච සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව, මේ විදිහේ යම්සි භාවනාවක යෙදී ඉන්න පින්වතුන්ලාට උද්දච්ච කුච්චය ඇති වෙන්න ඉඩක් නැහැ. හිත නොසන්සුන් වෙන්න ඉඩක් නැහැ. ඊළඟට විපිලිසර භාවයක් ඇති වෙන්න විදිහක් නැහැ. කුසලේකණිය යෙදී ඉන්නේ. අකුසල් සිත්වල තමයි ওই චෛසික ඔක්කොම යෙදෙන්නේ. කුසල් සිත්වල එකක්වත් යෙදෙන්නේ නැහැ. කාමච්ඡන්දේ කියලා කියන්නේ ලෝභයමනේ. ඒ ලෝභය යෙදෙන්නේ කුසල් සිත්වල, දකුසල් සිත්වල, අකුසල් සිත්වල. ඊළඟට ව්‍යාපාදේ කියන්නේ දෝෂයනේ, පටිඝයනේ. ද්වේෂය යෙදෙන්නේ දෝෂමූල සිත්වල. තීන මිද්ද යෙදෙන්නේ අකුසල් සිත්වල. ළඟට උද්දච්ච කුක්කුච්ච යෙදෙන්නේ අකුසල් සිත්වල. ඊළඟට සැකය, විචිකිච්ඡා කියන්නේ සැකය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකය, ධර්ම රත්නයේ කෙරෙහි සැකය, සංඝ රත්නයේ කෙරෙහි සැකය, පෙර ආත්ම භාවය ගැන සැකය, කියන්නේ කලින් ආත්ම භාවයක් තිබුණාද කියන සැකය, ඊළඟ ජීවිතය ගැන සැකය, ඒ කියන්නේ මරණයෙන් පස්සේ නැවත ප්‍රතිසන්දියක් තියෙනවද කියන සැකය, පූර්වාන්ත අපරාන්ත දෙක ගැනම සැකය. ඔන්න ඔය විදිහට බුද්ධ ආදී අටතන සැකය තියෙනවනේ. ඒකයි විචිකිච්ඡායි කියලා කියන්නේ. ඔන්න ඔය විදිහට සූත්‍ර ක්‍රමයෙන් නීවරණ වශයෙන් ගන්න පහයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡ. අපි ධර්මයට අනුව චෛතසික 8ක් කියදෙනවා. ඒ කොහොමද? ලෝභයම තමයි එතන කාමච්ඡන්දේ කියන්නේ. පටිඝය තමයි ව්‍යාපාදේ කියන්නේ. ඒ කියන්නේ දෝෂ චෛතසිකය. තීන මිද්ද කියලා එතන දෙකක්. චිත්තයේ හැකිලීමත් චෛතසිකයන්ගේ හැකිලීමත්. නමුත් දෙකම එකට යෙදෙන නිසා එකක් හැටියට ගන්නවා. උද්දච්ච කුක්කුච්ච. ඒ දෙකත් එකටමයි ගන්නෙ. එතකොට එතන 4යි, 5යි, 6යි, විචිකිච්ඡාවයි 7යි, අවිද්‍යාවත් එක්ක 8යි. අවිද්‍යාව කියලා කියන්නේ එතන මෝහය, මෝහ චෛතසිකය. එතකොට අභිධර්මයට අනුව නීවරණ වශයෙන් ගන්න චෛතසික 8ක්. ඒක සූත්‍ර ක්‍රමයෙන් නීවරණ පහක් හැටියට ගන්න එකම අර්ථ වශයෙන් ගන්නකොට එකක්. ඉතින් ඒකෙන් පේන්නේ මොකද්ද? අර අකුසල චෛතසික තමයි මේ මෙතන පංච නීවරණේ කියලා සූත්‍ර ක්‍රමයෙන් කියන්නේ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, ඕවා හිත හිතේ ඉන්නවා කියලා කියන්නේ අර අකුසල ධර්මයන්ට සිත යට වෙන්න ඇරලා හි ඉන්නවා කියන්නේ. වැනි දැල්ල ඇරලා ඉන්නවා. ඒ තුළ වැඩෙන්නේ තව තවත් අකුසල් මිසක් කුසල් නෙවෙයි. ඒකයි මේ අවිද්‍යාවට ආහාරයේ පංච නීවරණය කියලා භාග්‍යවතුන් වහන්සේ ඒවා දාලේ. ඊළඟට අපි තේරුම් ගන්න ඕන අවිද්‍යාවට ආහාරයේ පංච නීවරණ නම් පංච නීවරණ වලට ආහාරය මොකක්ද? භාග්‍යවතුන් වහන්සේ වදාලා පංච පහම් භික්කවේ නීවරණේ සාහාරේ වදාමි නෝ අනාහාරේ. මහණෙනි මේ පංච නීවරණත් හේතු නිසයි හටගන්නේ, නිකං හටගන්නවා නෝයි. කෝචාහාරෝ පංචන්න නීවරණාන. මේ පංච නීවරණයන්ට තියෙන ආහාරය නැත්තම් ප්‍රත්‍යය මොකක්ද? පංච නීවරණ වලට මොනවද උපකාරක ධර්ම? පංච නීවරණ වැඩෙන්න හේතු වෙන ධර්ම මොනවද? දැන් පංච නීවරණ තේරුම් ගත්තානේ. පංච නීවරණ ඇති වෙන්නේ කොයි කොයි වගේ වැඩ කරනකොටද කියලා හිතලා බලන්න. දන් දෙනකොටද? ඈ? සීල් රකින්නකොටද? බණ භාවනා කරනකොටද? එහෙනම් කොයි වගේ දේවල් කරනකොටද? අන්න අකුසල්. මොනවද අකුසල් කියන්නේ? අන්න හරි. ඉතින් ප්‍රාණඝාතය අයිති වෙන්නේ මොනවට, මොන ගණේටද? හැබැයි එතකොට ඒ අකුසලොත් නොයෙක් විදිහට බෙදන්න පුළුවන්නේ. ප්‍රාණඝාතය අයිති වෙන්නේ කොයි ධාරයෙන් කරන අකුසල් වලටද? අන්න කායද්ධාරයෙන්. කාය දුස්චරිතයක් නේ. ඊළඟට සෝරකාම, කාමයන් වරදවා හැසිරවීම, මේ ඔක්කොම කාය දුස්චරිත. තවත් මොනවද අකුසල් තියෙන්නේ? අන්න වචී දුස්චරිත. බොරු කීම්, කේලාම් කීම්, පරුස වචන කීම්, හිස් වචන කීම්, මේ ඔක්කොම වචී දුස්චරිත, වාග් දුස්චරිත. ඊළඟට තව මොනවද? හරි, කාය වාග් ద్వාර දෙකෙන් තොරව මනෝධාරේම කරන්න පුළුවන් අකුසලොත් තියෙනවා. අනික් අයගේ දේවල් වලට දැඩි ලෝභ සිත් ඇති කර ගැනීම, ඊළඟට anu næseewa wænaseewa කියලා ව්‍යාපාද සිත් ඇති කර ගැනීම, මිත්‍යා අදහස් ඇති කර ගැනීම, මේවා මනෝ දුෂ්චරිත. කාය දුෂ්චරිත, වාග් දුෂ්චරිත, මනෝ දුෂ්චරිත ඕවෑ යෙදෙන කොට ඇති වෙන්නේ අර කියපු පංච නීවරණ. සතුම් මරණ කොට, සොරකම් කරනකොට, කාය කාමයන්හි වරදවා හැසිරෙනකොට, බොරු කියනකොට, කේලාම් පරසු වචන හිස් වචන කියනකොට, අන් අයගේ දේවල් වලට ලෝභකම් ඇති කර ගන්නකොට, වෛරය ඇති කර ගන්නකොට, මිත්‍යා අදහස් ඇති කර ගන්නකොට ඇති වෙන්නේ පංච නීවරණ. යම් මේ කියපු ඒවයි මීට වඩා යම් යම් අකුසල් තියෙනවා නම් යන්තා කාය වාග් මනෝ දුෂ්චරිත වල යෙදෙනකොට ඇති වෙන්නේ පංච නීවරණ. ඒකෙන් ඊළඟට අවිද්‍යාව පෝෂණය වෙනවා. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන මේ තුන් දුෂ්චරිතයන්ට හේතු වෙන කාරණා මොනවද කියලා නේ. එතකොට තුන් දුෂ්චරිත වළක්වා ගත්තොත් අපිට පුළුවන් අර අවිද්‍යාව පෝෂණය වෙන එක වළක්වන්න. භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් අදාලා තීනි පහම් වික්කවේ දුච්චරිතානි සාහාරානි වදාමි නෝ අනාහාරානි කෝචාහාරෝ තින්නම් දුච්චරිතාන. මහන්නේ මේ තුන් දුෂ්චරිතත් හේතු නිසාම ප්‍රත්‍ය නිසාම හට ගන්නා බව තථාගතයන් වහන්සේ වදාළනවා. මේ තුන් දුෂ්චරිතයන්ට ආහාරේ මොකක්ද? කාය වාග් මනෝ දුෂ්චරිත සිද්ධ වෙන්නේ මොන කාරණයක් නිසාද? තව ටිකක් කල්පනා කරන්නක බලන්න. ආසන්න හේතුව ගැන කල්පනා කරන්න. කාය වාග් දුෂ්චරිත කියලා කියන්නේ දුස්සීලකමනේ නේද? දුස්සීලකමට මොකද්ද බලපාන්නේ? සීලවත්කමට හේතු වෙන්නේ මොකද්ද? ශීලයට හේතු වෙන්නේ මොකද්ද? අකුසල් කරන්න හේතු වෙන්නේ මොකද්ද කියන එක මම අහන්නේ. අකුසල් කරන්න දැන් දුස්චරිත කියන්නේ අකුසල්නේ. අකුසල් කරන්න හේතු වෙන්නේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරයක් නැතිකම. නැහැ කනනාශේ දිව ශරීරයේ සංවර නැතිකම තමයි ප්‍රාණඝාත සවකම් ආදී කරන්න හේතුවනේ. ඉන්ද්‍රිය සංවරයක් තියෙන කෙනෙක් කවදාවත් සතුම් මරන්න, සොරකම් කරන්න, කාමයන් හිවර්ධව හැසිරෙන්න, බොරු කියන්න, කේලම් කියන්න ඒවට යන්නේ නැහැ නේද? අන්න එහෙමනම් මේ තුන් දුෂ්චරිත වලට හේතු ආසන්න කාරණේ මොකන්ද? ඉන්ද්‍රිය සංවරයක් නැතිකම. භාග්‍යවතුන් වහන්සේ වදාළ ඉන්ද්‍රිය සංවරම් පහම් භික්ඛවේ සාහාරං වදාමි නෝ අනාහාරං කෝචාහාරෝ ඉන්ද්‍රිය සංවරස. මහණෙනි, ඉන්ද්‍රිය අසංවරය තමයි තුන් දුෂ්චරිතයන්ට ආහාරය වෙන්නේ. එතකොට ඉන්ද්‍රිය අසංවරයට හේතුව කාරණේ මොකද්ද? ඉන්ද්‍රිය අසංවර වෙන්න හේතුව මොකද්ද? කාරණේ මොකද්ද? කල්පනා කරලා බලන්න. දැන් ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ හැකනනාසේ දිව ශරීරයේ මනස රැක ගැනීමනේ. දැන් කියන්නේ ඉන්ද්‍රිය සංවරයක් නැතිකම. හැකනනාසේ දිව ශරීරයේ මනස රැක ගන්න නැත්නම් ඒ පාලනය කර ගන්න බැරි වෙන්න හේතුව මොකද්ද? අයෝනිසෝ මානසිකාරයත් බලපානවා. ඊට වඩා ළඟ කාරණයක් තියෙනවා. අනුභවයේ එකක් හැබැයි එකට වෙන වචනයක් කියන්න ඕන. ඒකට කියනවා අසම්පජඤ්ඤ කියලා. අන්න නුනුවණින් කටයුතු කිරීම. අවබෝධයෙන් තොර බව. සම්පජානයෙන් තොරයි. සම්පජානීය කියලා කියන්නේ මනා දැනීම, මනා වැටහීම, අවබෝධය කියන අදහසනේ. ඒ සම්පජානයෙන් තොරයි. සම්පජානයෙන් තොර වෙනකොට තවත් එකකින් තොර වෙනවා. ඒ මොකද්ද? එකට කියවෙන වචන දෙකක් තියෙනවා. සම්පජාඤ්ඤය ගැන කියවෙනකොට තව මොකක් ගැනද කියවෙන්නේ? දැන් අභිධර්ම හිමි ඉගෙන ගන්න තියෙනවා. අන්න හරි. එතකොට නැති වෙනකොට දෙකම නැති වෙනවා. තියෙනකොට දෙකම තියෙනවා. සති සම්පජාඤ්ඤය, සතිය තියෙනවා නම් සම්පජාඤ්ඤය දෙනවා. සම්පජාඤ්ඤය දෙන්න නම් සතිය තියෙන්න ඕන. නැති වෙනකොට දෙකම නැහැ. සතිය නැත්තම් සම්පජාඤ්ඤයත් නැහැ. සම්පජාඤ්ඤය නැත්තම් සතිය පිහිටන්නත් බැහැ. ඉන්ද්‍රිය අසංවරයට හේතුව එහෙමනම් අසති අසම්පජාඤ්ඤ දෙක. සිහි මුලා බවත් නුනුවණින් කටයුතු කිරීමත්. එතකොට තමයි හැකලනාසේ දිව ශරීරයේ මනස පාලනේ තොර වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාලා අසතා සම්පජාඤ්ඤන්තිස වචනීයන් කියලා. දැන් ඉන්ද්‍රිය අසංවරයට හේතුව අසතියත් අසම්පජඤ්ඤය. අසතා සම්පජඤ්ඤය පහම් වික්කවේ සාහාරං වදාමිනෝ අනාහාරං කෝචාහාරෝ අසතා සම්පජඤ්ඤස්ස. මහණෙනි, තථාගතයන් වහන්සේ මේ අසතියත් අසම්පජාඤ්ඤයත් කාරණයක් නිසා ප්‍රත්‍යක් නිසාම හටගන්නා දෙයක් බව වදාරමි. මේකට හේතුව මොකක්ද? මේ අසතියටත් අසම්පජාඤ්ඤයටත් හේතුව මොකක්ද? සිහිනුවණින් තොර වෙන්න හේතුව අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයේ නැතිකම. අයෝනිසෝ මනසිකාරය තමයි සිහිනුවණින් තොර වෙන්න හේතුව. මොකද්ද අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? මනසිකාරය කියලා කියන්නේ මොකද්ද? මනසිකාරය කියන්නේ මොකද්ද? මෙනෙහි කිරීම. ඒ කියන්නේ සිහි කරනවා, කල්පනා කරනවා කියන එකයි. යෝනිසෝ කියලා කියන්නේ එතන මාර්ගයට අනුව, නිවැරදි පිළිවෙලට අනුව, උපායයට අනුව කියන එකයි. අයෝනිසෝ කියලා කියන්නේ වැරදි පිළිවෙලට අනුව. එතන වැරදි පිළිවෙලට අනුව යමක් මෙනෙහි කරනවා නම්, සිහි කරනවා නම් ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. දැන් මොකද්ද අයෝනිසෝ මනසිකාරය කියන්නේ? වැරදි පිළිවෙලට යමක් ගැන සිතීමට, කල්පනා කිරීමට, මෙනෙහි කිරීමට කියනවා අයෝනිසෝ මනසිකාරය. කොහොමද යමක් ගැන වැරදි පිළිවෙලට හිතන්නේ, කල්පනා කරන්නේ? සාමාන්‍ය භාෂෙන් තේරුම් ගන්න පුළුවන් විදිහක් ගැන කල්පනා කරනවා. අනිත්‍ය දේ නිට්යයි කියලා හිතනවා නම් අන්න හරි. දුක සැපයි කියලා හිතනවා නම් අන්න. අනාත්ම දේ ආත්මයි කියලා හිතනවා නම්, අසුබ දේ සුබයි කියලා හිතනවා නම් අන්න ඒක අයෝනිසෝ මනසිකාරය. අකුසල් කුසල්‍ය කියලා හිතනවා නම්, කුසල් අකුසල්‍ය කියලා හිතනවා නම් ඒකෝම අයෝනිසෝ මනසිකාරය. එතකොට ඒ අයෝනිසෝ මනසිකාරය තමයි සිහිනුවණින් තොර වෙන්න හේතු වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ අයෝනිසෝ මනසිකා සම්පහම් භික්කවේ සාහාරං වදාමිනු අනාහාරං. මහණෙනි, අයෝනිසෝ මනසිකාරයත් ප්‍රත්‍යක් නිසා ආහාරයක් නිසාම හටගන්නා දෙයක්. මේ අයෝනිසෝ මනසිකාරයට හේතුව කාරණේ මොකක්ද? මොකද්ද අයෝනිසෝ මනසිකාරයට හේතුව කාරණේ? වැරදි විදිහට යමක් ගැන හිතන්න, කල්පනා කරන්න හේතුව කාරණේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරයට ආසන්න කාරණේ, වරදවා කල්පනා කරන්න ආසන්න කාරණේ, ශ්‍රද්ධාවක් නැතිකම, අසද්ධාව. අසද්ධාව තමයි අයෝනිසෝ මනසිකාරයට ආහාරය. ශ්‍රද්ධාව නැති කෙනා වරදවා කල්පනා කරනවා. ශ්‍රද්ධාව තියෙන කෙනා හැම වෙලේම බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට හිතන්න මහන්සි ගන්නවා නේද? ශ්‍රද්ධාව නැති කෙනා භාගිතුන් වහන්සේ වදාළ ක්‍රමයට පිටුපාල හැම වෙලේම කල්පනා කරනවා. අන්න වෙනස. එතකොට අයෝනිසෝ මනසිකාරයට හේතුව මොකද්ද? ශ්‍රද්ධාව නැතිකම, අසද්ධාව. අසද්ධාව භාග්‍යවතුන් වහන්සේ වදාලා අසද්ධියම් පහම් භික්කවේ සාහාරං වදාමි නො අනාහාරං කෝචාහාරෝ අසද්ධියස්ස. මේ ශ්‍රද්ධාව නැතිකම අශ්‍රද්ධාවත් හේතුවක් නිසා, කාරණයක් නිසාම හටගන්නා ධර්මතාවයක්. මොකක්ද මේ ශ්‍රද්ධාව නැති වෙන්නේ නැත්නම් අශ්‍රද්ධාවට හේතුව? ඒකටත් කාරණයක් තියෙනවා. බලන්න මේ ඔක්කොම හේතුඵල නේද? නිකන් සිද්ධ වෙන දේවල් නෙමෙයි. ශ්‍රද්ධාවක් නැති වෙන්නත් හේතුවක් තියෙනවා. මොකද්ද ශ්‍රද්ධාවක් නැති වෙන්න හේතුව? ඒකනේ ශ්‍රද්ධාව නැතිකමයි කියන්නේ. තෙරුවන් ගැන විශ්වාසයක් නැතිකම තමයි ශ්‍රද්ධාව නැතිකමයි කියන්නේ නේ. ඔව්, අසත්පුරුෂ සේවනයත් බලපානවා. ඊටත් වඩා ආසන්න කාරණයකුත් තියෙනවා. අසත්පුරුෂයෝ ඇසුරු කළොත් මොකද්ද වෙන්නේ? අසත්පුරුෂයෝ මොනවද කියා දෙන්නේ? අන්න හරි. අධර්මයේ කියන්නේ අසත්පුරුෂයෝ කියා දෙන්නේ අධර්මයේ. අධර්මයේ හුවොත් මොකද වෙන්නේ? අන්න හරි. අන්න අධර්ම. එහෙනම් අසද්ධර්මයේ තමයි ශ්‍රද්ධාව නැති වෙන්න කාරණේ. අසද්ධර්මයේ හුවොත් ශ්‍රද්ධාව නැති වෙලා යනවා. අන්න. එහෙනම් ශ්‍රද්ධාව නැති වෙන්න ආසන්න කාරණේ අසද්ධර්මයේ ඇසීමයි. අසද්ධර්මයේ අහන්න වෙන්නේ අසත්පුරුෂයන් ඇසුරු කිරීම. භාගිතුන් වහන්සේ අනේ එතනින් නැවැත්තුව. ඔන්න ඔය විදිහට භාගිතුන් වහන්සේ වදාන ඉති කොහොම බික්කවේ අසත්පුරිස සංසේයෝ පරිපූරෝ අසද්දම්ම සවනම් පරිපූරේති. අසද්දම්ම සවනම් පරිපූරං අසද්ධියම් පරිපූරේති. අසද්ධියම් පරිපූරං අයෝනිසෝ මනසිකාරං පරිපූරේති. අයෝනිසෝ මනසිකාරෝ පරිපූරෝ අසතා සම්පජඤ්ඤම් පරිපූරේති. අසතා සම්පජඤ්ඤම් පරිපූරං ඉන්ද්‍රියාසංවරං පරිපූරේති. ඉන්ද්‍රියාසංවරෝ පරිපූරෝ තීනි දුච්චරිතානි පරිපූරේති. තීනි දුච්චරිතානි පරිපූරාණි පංච නීවරණේ පරිපූරෙන්ති. පංච නීවරණා පරිපූරා අවිජ්ජං පරිපූරෙන්ති. ඒව මේ තිස්සා අවිජ්ජාය ආහාරෝ හෝති ඒවංච පරිපූරේ. මහණෙනි මෙන්න මේ විදිහට අසත්පුරුෂ ඇසුර නිසා අසද්ධර්ම ශ්‍රවණය සිද්ධ වෙනවා, සම්පූර්ණ වෙනවා. අසද්ධර්ම ශ්‍රවණය නිසා කියන්නේ ඉතින් ධර්මයේ නොවන අසද්ධර්මය මේ ඔක්කොම ධර්මයෙන් බැහැර හැමදේම එතනදී අසද්ධර්ම ගණයට දාන්න පුළුවන්. ධර්මයට පටහැනි දේ, ධර්මයේ වගේ ධර්මයට විරුද්ධව කියවෙන දේවලුත්, ඊළඟට ධර්මයේ නොවන හැම දෙයක්ම අසද්ධර්ම ගණයට දාන්න පුළුවන්. ඉතින් අන්න ඒව නිසා මොකද වෙන්නේ? ශ්‍රද්ධාව නැති බව ඇති වෙනවා, සම්පූර්ණ වෙනවා. අශ්‍රද්ධාව සම්පූර්ණ වෙනවා. අශ්‍රද්ධාව සම්පූර්ණ වෙනකොට, පිරෙනකොට ඊළඟට මොකද්ද ඇති වෙන්නේ? අයෝනිසෝ මනසිකාරේ, වරදවා කල්පනා කිරීම සම්පූර්ණ වෙනවා, නැත්නම් පිරෙනවා. වරදවා කල්පනා කිරීම අයෝනිසෝ මනසිකාරයේ පිරෙනකොට මොකද්ද පිරෙන්නේ? සිහිනුවණින් තොර බව, අසතියත් අසම්පජඤ්ඤයත් පිරෙනවා. අසතියත් අසම්පජඤ්ඤයත් නැත්නම් සිහිනුවණින් තොර බව පිරෙනකොට මොකද්ද පිරෙන්නේ? ඉන්ද්‍රිය අසංවරය ඇති වෙනවා, නැත්නම් සම්පූර්ණ වෙනවා. ඉන්ද්‍රිය අසංවරය පිරෙනකොට ඊළඟට මොකද්ද පිරෙන්නේ? අන්න දුෂ්චරිත වලින් ජීවිතේ පිරෙනවා. කාය වාග් මනෝ දුෂ්චරිත වලින් ජීවිතේ පිරෙනවා. කාය වාග් මනෝ දුෂ්චරිත වලින් ජීවිතේ පිරෙනකොට මොකද්ද වෙන්නේ? නීවරණ පිරෙනවා. නීවරණ පිරෙනකොට මොකද වෙන්නේ? අන්න අවිද්‍යාවත් අඩුවක් නැතුවම පිරී යනවා. ඊට පස්සේ එතන හිටන් අර පටිච්ච සමුපාදයේ කොටස ගලප ගන්නවා. අවිද්‍යාව පිරෙනකොට සංස්කාර, සංස්කාර පිරෙනකොට විඥානේ, විඥානේ නිසා නාම රූප, නාම රූප නිසා සලායතන, සලායතන නිසා ස්පර්ශී, ස්පර්ශී නිසා වේදනා, වේදනා නිසා තණ්හා, තණ්හා නිසා උපාදානි, උපාදානි නිසා භවය, භවය නිසා ජාතිය, ජාති නිසා ජරා මරණ හැදීවලදී දුක් දොම්නස් මේ සියල්ලම හට ගන්න. බලන්න මේ පොඩි තැනකින් පටන් ගන්න හැටි. අසත්පුරුෂය කැසුරු කළොත් අර ජාති ජරා මරණ දුක් හට ගැනීම දක්වා සියල්ල සම්පූර්ණ වෙනවා, අඩුවක් නැතුව. අන්න ඒකයි භාගිතුන් වහන්සේ වදාළේ. භාගිතුන් වහන්සේ අසත්පුරුෂ ඇසුරෙන් දුර වෙන්නේ කියලා බොහොම දැඩිශය අවාදන ශාසනා කළානේ. නභජේ පාපකේ මිත්තේ, නභජේ පුරිසාදමේ, භජේත මිත්තේ කල්යාණේ, භජේත පුරිසුත්තමේ ආදි වශයෙන් නරක නපුරු ගතිය ඇති අය ඇසුරු කරන්න එපා, පාප මිත්‍රයන් ඇසුරු කරන්න එපා, අසත්පුරුෂයන් ඇසුරු කරන්න එපා ආදි වශයෙන් කියලා තදින්ම ආවාදනු ශාසනා කළේ ඔන්නෝ කාරණේ නිසා. ඉතින් අසත්පුරුෂයෙක් ස්වල්ප කලකට හෝ ඇසුරු කරොත් ඒකෙන් මොකද වෙන්නේ? ආස්භාව ගානකට ජාති ජරා මරණ සියල්ල සම්පූර්ණ වෙනවා. ඉතින් ඔන්නෝම තේරුම් ගන්න ඕන මෙච්චර කාලයක් මේ අපේ අඩුපාඩු ටික කිව්වේ. මේ සංසාරේ අපි මෙච්චර කාලයක් කරගෙන ඇවිල්ලා තියෙන ওই ටික. ඒ කියන්නේ අසත්පුරුෂයන් ඇසුරු කරලා තියෙන. ඒ නිසා අශ්‍රද්ධාව ඇති කරගෙන තියෙනවා අතීත ජීවිතවල. ඊළඟට අසත් ධර්මය අහලා දිනවා. ශ්‍රද්ධාව නැති කරගෙන තියෙනවා. ඊළඟට අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ඉඳලා තියෙනවා. ඊළඟට අසතියෙන් අසම්පජඤ්ඤයෙන් ඉඳලා තියෙනවා. ඉන්ද්‍රිය අසංවරයෙන් ඉඳලා තියෙනවා. දුෂ්චරිතවල යෙදී තියෙනවා. නීවරණ ඇති කරගෙන තියෙනවා. ඒ නිසා අවිද්‍යාවත් හිතේ හොඳට මුල් බැසගත්තා. ඕනෝම තමයි මේ සංසාරේ අතීතේ ගෙවි ගිහින් තියෙන්නේ. ඉදිරියටත් මේ විදිහටම ගෙවි ගියොත් එහෙම අනාගතයේ අගක් මුලක් පේන්නේ නැතු වෙනවා. දැන් භාගිතුන් ආශිවදාලේ මේ අවිද්‍යාවෙහි මුල් කෙලවරක් පනවන්න බෑයි කියලානේ. ඒ වගේ ඉතින් දැන් මේ කියන හේතුකාරක ධර්ම තව තවත් ඉදිරියටත් පැවැත්ුණොත් අවිද්‍යාවෙහි අවසන් කෙලවරකුත් දක්වන්න බැරුව යනවා. අනේ විදිහට භාගිතුන් වහන්සේ වදාලා මේක මේ සුළුයෙන් පටන්ගෙන මහා සාගරේ පිරෙන්නා වගේ වැඩක් කියලා. ඒ කියන්නේ කඳු මුදුන් වලට මහ වැහි වහිනකොට, මහ පොද සහිත වැහි වහිනකොට, මහ පොද සහිත වැහි වැහැලා කඳු මුදුන් වලින් කුඩා ජලපාරවල් හැදිලා ඒවා අර කඳු වැටි වල පර්වත අතර තියෙන කුඩා දියවලවල් වලට එකතු වෙනවා. එහෙම නිස්සල්ලාම වෙන්නේ නේ. අපි මධ්‍ය කඳුකරය ගත්තාම මධ්‍ය කඳුකරේ කඳු මුදුන් වලට වහින වැහි ඒ අපෝම රූටාගෙන ඇවිල්ලා ඒ කඳු අතර තියෙන පොඩි දියවලවල් වලට එකතු වෙනවා. ඊට පස්සේ ඒවා නිල්පත් වශයෙන් හැදෙන්නේ. ඊළඟට ඒවා ඒ පොඩි දියවලවල් වල තියෙන වතුර පිරෙනකොට ඒවා මහදිය කඩිති වලට එකතු වෙනවා. අන්න මහදිය කඩිති වලින් ඊළඟට පොඩි පොඩි දොළපාරවල් හැදෙන්න පටන් ගන්නවා. ඒ පොඩි පොඩි දොළපාරවල් ඇවිල්ලා ඔන්න ඔයවල් වලට එකතු වෙනවා. ඒ ඔයවල් ඇවිල්ලා කියලා මහා ගංගාවලට එකතු වෙනවා. මහා ගංගා ඇවිල්ලා මහා සාගරයේ ජලෙ පුරවනවා. අන්න ඒ විදිහට අසත්පුරුෂ ඇසුරෙන් පටන් ගත්තාම අසත්පුරුෂය ඇසුරු කරනකොට අසත් ධර්මය හඬ වෙනවා. අසත් ධර්මය අහනකොට අශ්‍රද්ධාවයි ඇති වෙන්නේ. ඒ කියන්නේ සමහර කෙනෙක් මෙලොවක් පරලොවක් විශ්වාස කරන්නේත් නැහැ, තුනුරුවන් විශ්වාස කරන්නේත් නැහැ. මොකද ඒකට හේතුව අර අසත්පුරුෂය ඉගැන්නේ ඒවා පිළිගැනීම. එතකොට අශ්‍රද්ධාව නිසා අයෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. මෙලොවක් පරලොවක් හෝ නැත්තම් මේ සංස්කාරයන්ගේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය ගැන හොකල්පනා කරන්නේ. අයෝනිසෝ මනසිකාරයේ නිසා අසතිය අසම්පජාඤ්ඤය ඇති වෙන්නේ. සිහිනුවණින් තොර බව නිසා ඉන්ද්‍රිය අසංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය අසංවරය නිසා මොනවද ඇති වෙන්නේ? ඉන්ද්‍රිය අසංවරය නිසා අන්න කාය වාග් මනෝ දුස්චරිත දුස්චරිත සම්පූර්ණ වෙනවා. දුස්චරිත පිරෙනකොට අන්න පංච නීවරණ, පංච නීවරණ පිරෙනකොට අවිද්‍යාව සම්පූර්ණ වෙනවා. මෙන්න මේ විදිහටයි අවිද්‍යාවට ප්‍රත්‍යය නැත්නම් අවිද්‍යාවට ආහාර තේරුම් ගත යුත්තේ. මෙන්න මේ විදිහයි අවිද්‍යාව පිරෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. මොන බලන්න දැන් අපිටම අපේ සිත්වල අවිද්‍යාව වැඩි නැහැටි මේකෙන් හරි ලස්සනට තේරුම් ගන්න පුළුවන් නේ. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්නට ඕන. එහෙමනම් දැන් මේ කියන දුර්වලතෙන් පුළුවන් තරම් අපේ ජීවිතවලින් දුරු කරන්න ඕන. මොනවද දුරු කරලිය යුත්තේ? අවිද්‍යාව නැති කරන්න නම් මේකට දැන් බලන්න, මේකට බෝධි පූජා ලැබුවට හරියන්නේ නැහැ. තේරෙනවද? මගේ අවිද්‍යාව දුරු වේවා කියලා බෝධි පූජා ලැබුවට හරියන්නේ නැහැ. අසත්පුරුෂ ඇසුරෙන් වළකින්න ඕන. අසත් ධර්මයේ ඇසීමෙන් වළකින්න ඕන. අශ්‍රද්ධාව වෙනුවට ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. අයෝනිසෝ මනසිකාරය වෙනුවට යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕන. අයෝනිසෝ මනසිකාරය දුරු කරන්න ඕන. ඒ කියන්නේ නිත්‍ය වාසයෙන්, සැප වාසයෙන්, ආත්ම වාසයෙන් වර්ධවා හිතන එක දුරු කරන්න ඕන. සුභ වාසයෙන් හිතන එක දුරු කරලා අසුභ වාසයෙන් බලන්න ඕන. අන්න ඒ විදිහට අයෝනිසෝ මනසිකාරය දුරු කරලා යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕන. සිහිනුවණින් තොර බව දුරු කරලා සිහිනුවණින් යුක්ත වෙන්න ඕන. ඉන්ද්‍රිය අසංවරය දුරු කරන්න ඕන. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕන. දුස්චරිත දුරු කරන්න ඕන. සුචරිත ඇති කරගන්න ඕන. පංච නීවරණ දුරු කරගන්න ඕන. ඒ වෙනුවට සති සමාධි ඇති කරගන්න ඕන. ඔන්න ඔය ක්‍රමයට අපි අර අඩුපාඩු හරිගස්සගෙන ඒ වෙනුවට කුසල ධර්මයන් පිහිටුවා ගන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඊළඟට විඥා විමුක්තියෙන් පහන් භික්ඛවේ සාහාරං වදාමි නෝ අනාහාර. විද්‍යා විමුක්තියත් විද්‍යාව හා විමුක්තියත් හේතු නිසා, කාරණා නිසා, ප්‍රත්‍ය නිසාම හටගන්නා බව තථාගතයන් වහන්සේ වදාරන. මොකක්ද මේ විද්‍යා විමුක්තියට ආහාරය නැත්නම් කාරණය? මෙතන විද්‍යා විමුක්තිය කියලා කියන්නේ මොකක්ද? ඔව්, විද්‍යාවී කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. මෙතන කියලා කියන්නේ අරහත් ඵල විමුක්තිය නේද? අරහත් ඵලයට පත් වූ රහතන් වහන්සේට අරහත්ත්වයට පත්වන අවස්ථාවේහි චතුරාර්ය සත්‍ය පූර්ණ වශයෙන්ම අවබෝධ වෙලා සිත සීළු කෙලෙසුන්ගෙන්ම නිදහස් වෙනවා, තෘෂ්ණාවෙන් නිදහස් වෙනවා. මේ රහතන් වහන්සේට විද්‍යාව විමුක්තියත් සාක්ෂාත් කර ගන්නට උපකාරී වෙන ධර්ම තියෙනවා. විද්‍යාවත් විමුක්තිය නිකම්ම ලැබෙනවා නෙවෙයි. විද්‍යාව හා විමුක්තිය ලැබෙන්න උපකාරක වෙන ධර්මතාවය මොකක්ද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන තෘෂ්ණාවෙන් සිත මුදවාගෙන අමෘත ධාතුෙහි පූර්ණ වාසයෙන් සිත පිහිටුවා ගන්න උපකාරී වෙන ධර්ම මොනවාද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. හරි. ඒ වුණාට ඒක කියවෙන්න ඕන වෙන වචනයකින්. සම්මා ඥාන සම්මා විමුක්ති ලැබීමනේ විඥා විමුක්තිය කියලා කිව්වේ. ප්‍රඥාව වඩනකොට මොනවද සම්පූර්ණ වෙන්නේ? හරි. බෝධිපාසික ධර්මවල අවසානයේ මේ හත කියවෙනවා. දැන් මේ හත කියවෙනවා කිව්වත් මතක් වෙනවා. සප්තබෝධ්‍යාංග. මේ සප්තබෝධ්‍යාංග ඇති කරගන්න ඕන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එතකොට ඒක නිසා මාර්ග සිත්තලයේ දෙන අරහත් මාර්ග සිත්තේ යෙදෙන බෝධිපාක්ෂික ධර්මවලට අයත් බෝධ්‍යාංග ධර්ම හත තමයි විද්‍යා විමුක්තියට ආශන්න කාරණේ නැත්තම් හේතුව. භාගිතුන් වහන්සේ වදාලා සත්ත පහම් භික්කවේ බෝධ්‍යාංගේ සාහාරේ වදාමි නු අනාහාරේ. මේ බෝධ්‍යාංග ධර්ම හත. මොනවද බෝධ්‍යාංග ධර්ම හත කියලා කියන්නේ? සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ඔන්න ඔය ධර්ම හත සම්පූර්ණ වීමෙන් තමයි විද්‍යාවත් විමුක්තියත් ලැබෙන්නේ. මේ බෝධ්‍යාංග ධර්ම හතත් නිකන් ඇති වෙනවා නෙවෙයි. මේ බෝධ්‍යාංග ධර්ම ඇති වෙන්නත් හේතුවක් කාරණයක් තියෙනවා. මොකද්ද මේ බෝධ්‍යාංග ධර්ම ඇති වෙන්න හේතුව කාරණේ? මේ බෝධ්‍යාංග ධර්ම ඇති වෙන්නේ කොහොමද? දැන් මේවා දැනගත්තේ නැත්නම් නිවන් දකින්න බැරි වෙනවා. අන්න හරි. සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානේ තමයි ආදේශ කරගන්න ඕන. අර නීවරණ දුර වෙන්න සතර සතිපට්ඨානේ වඩන්න එපායි. සතර සතිපට්ඨානේ වඩනකොට නීවරණ දුර වෙනවා, බෝධ්‍යාංග ධර්ම වැඩෙනවා. අන්න එහෙමනම් මේ බෝධ්‍යාංග ධර්ම සම්පූර්ණ වෙන්න ආසන්න කාරණය නැත්තම් බලපාන ප්‍රධාන හේතුව ප්‍රත්‍යය චත්තාරෝ සතිපට්ඨානාතිස වචනියන් සතර සතිපට්ඨානයයි කිය යුතුයි කියලා වදාළා. චත්තාරෝ පහම් භික්කවේ සතිපට්ඨානේ සාහාරේ වදාවිනු අනාහාරේ කෝචාහාරෝ චතුන්න සතිපට්ඨානං. මහණෙනි මේ සතිපට්ඨාන හතර ඇති වෙන්නේ නිකන් නොවේ, කාර හේතුවක් කාරණයක් නිසායි. මේ සතිපට්ඨාන හතර ඇති වෙන්න හේතුව මොකක්ද, කාරණේ මොකක්ද? දැන් මොනවද මේ සතිපට්ඨාන හතර කියලා කියන්නේ? කායනුව නුවණින් දැකීම කියමු. කායනුපස්සනා සතිපට්ඨානයි. කායනුව නුවණින් දැකීමෙන් සිහිය පිහිටුවා ගැනීම. එහෙමයි කියන්න ඕන. කායනුපස්සනා සතිපට්ඨානයි. කායනුපස්සනා කියන්නේ කායනුව නුවණින් දැකීමෙන්, සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටුවා ගන්නවා. වේදනානුපස්සනා සතිපට්ඨානයි කියන්නේ අන්න විඳීම අනුව නුවණින් දැකීමෙන් සිහිය පිහිටුවා ගැනීම. චිත්තානුපස්සනා සතිපට්ඨානයි. ඒ කියන්නේ සිතානුව නුවණින් දැකීමෙන් සිහිය පිහිටුවා ගැනීම. ඊළඟට ධම්මානුපස්සනා සතිපට්ඨානය. ධර්මතාවයන් අනුව නුවණින් දැකීමෙන් සිහිය පිහිටුවා ගැනීම. කායානුපස්සනාවට අයිති භාවනා කීයද? කර්මස්ථාන 14යි. මොනවද? ආනාපාන සතිය, ඉරියාපත භාවනාව, සම්පජඤ්ඤ භාවනාව, පිළිකුල් භාවනාව, ධාතු මනසිකාරය. එතන කීයද? 5යි. නවසීවතීක භාවනාවේ කොටස් 9යි. 9යි 5යි 14යි. වේදනානුපස්සනාව එකක් හැටියට ගන්න. චිත්තානුපස්සනාව එකක් හැටියට ගන්න. ධම්මානුපස්සනාවේ තියෙනවා ප්‍රධාන කොටස් නීවරණ, ස්කන්ධ, ආයතන, බෝධ්‍යාංග හා ආරි සත්‍ය වශයෙන් 5යි. එතන 5යි, 6යි, 7යි, මුලින් කියපු 14යි. ඔක්කොම කර්මස්ථාන 21ක්. ඉතින් මේ කර්මස්ථාන 21ෙන්ම විදර්ශනාවට අවතීර්ණය වෙන්න පුළුවන්. ඒකයි සතර සතිපට්ඨානයි කියලා කිව්වේ. එතකොට විදර්ශනාවට අවතීර්ණ වෙන්න පුළුවන් කර්මස්ථාන නැත්නම් භාවනා ක්‍රම 21ක් සතිපට්ඨාන සූත්‍රයේහි විස්තර කෙරෙනවා. ඒකයි සතර සතිපට්ඨානයි කියලා කියන්නේ. මේ සතර සතිපට්ඨානයට හේතු වෙන කාරණේ ගැන මේ භාගිතුන් හසිවත් දාලේ මොකද්ද බලන්න කල්පනා කරලා. භාගිතුන් හසිවත් දාන නචින්තයන්තෝ පොයිසෝ විශේෂමදි ගච්ඡති. නුවණින් නොසිතන කෙනා විශේෂයකට පත් වෙන්නේ නැහැ කියන නිසා කල්පනා කරලා බලන්න. සතිපට්ඨානේ වඩන්න නම් මොකද්ද ආසන්නේ තියෙන්න ඕන? යෝනිසෝ මනසිකාරී තියෙන්නත් ඕන. ඊටිෂල් එකක් තියෙන්න ඕන. දැන් බලන්න මේ පින්වතුන් භාවනාවක් ආරම්භ කරන්න ඉස්සෙල්ලා යම්කි පූර්ව කෘත්‍යයක් කරනවානේ. ඒ පූර්ව කෘත්‍යයේදී මොනවද කරන්නේ? ඒ සීලේක පිළිထන්නේ නැද්ද? සීලවත් කෙනාටනේ සමාධිය වැඩෙන්නේ. දැන් සීලෙන් මොකද්ද කරන්නේ? කාය සුචරිත, වාක් සුචරිත ඇති කර ගැනීමනේ සීලෙන් කරන්නේ. ඊළඟට මනෝ සුචරිත ඇති කර ගැනීම. අන්න කාය වාග් මනෝ සුචරිත තමයි සතර සතිපට්ඨානේ වඩන්න ආසන්න කාරණේ වෙන්නේ. දැන් බලන්න ප්‍රාණඝාතයක් කරන වෙලාවක එතන සතිපට්ඨානේ තියෙනවා නම් ඒක කරන්න පුළුවන්ද? බෑ. එහෙමනම් අන්න සතිපට්ඨානේ පිහිටුවා ගන්න නම් ප්‍රාණඝාතයෙන් වළකින්න ඕන, සොරකමින් වළකින්න ඕන, කාමයන්හි වරදවා හැසිරීමෙන් වළකින්න ඕන, බොරු කීමෙන් වළකින්න ඕන, කේලාම් කීමෙන් වළකින්න ඕන, පරස වචන කීමෙන් වළකින්න ඕන, හිස් වචන කීමෙන් වළකින්න ඕන, සතු දෙයට ලෝභ කිරීමෙන් වළකින්න ඕන, වෛරයෙන් වළකින්න ඕන, මිත්‍යා දෘෂ්ටියෙන් වළකින්න ඕන. ඒවා වැලකි ඒවයින් වැලකිච්ච තැන අන්න සතිපට්ඨානෙ පිහිටනවා. අර වේ යෙදුනොත් සතිපට්ඨානෙ පිහිටන්නේ නැහැ. අර ඒකයි දෙකේ දෙක මාරුවෙන් මාරුවට ගන්න නැත්නම් සතිපට්ඨානෙ හරියට පිහිටන්නේ නැත්තේ ඒක නිසා. නේද? වෙන වෙන හේතු තියෙනවා. දැන් සමහර කෙනෙක් ඉන්නෝනේ මේ මම දැකලා තියෙනවා පෙළක් කෙනෙක් ඉන්නවා දැඩි අදිෂ්ඨානයක් නැහැ පෙළක් වෙලාවට අනික් අය කරනවා බලාගෙන ඉඳලා ඔන්න සිල් ගන්න හිතෙනවා දවසක් දෙකක් සිල් ගන්නවා ඊට පස්සේ ආයි අර පරණ පුරුදු විදිහට නොඑක් විදිහේ දුස්චරිතවල යෙදී වාසය කරනවා ඉතින් එහෙම නැත්නම් සතිපට්ඨාන පිහිටන්නේ නැහැ මොකද ඒකට හේතුව අර තුන් දුස්චරිතවලින් හැදිලිවම වැළකිලා තමයි භාවනා මානසිකාරයේ පිහිටිය යුත්තේ සතිපට්ඨානයට ආසන්න කාරණේ හේතුව මොකද්ද තුන් සුචරිත කාය සුචරිත වාග් සුචරිත මනෝ සුචරිත මේ ත්‍රිවිධ සුචරිතයන් නැති කර ගන්නත් කාරණයක් හේතුවක් තියෙනවා කියලා භාගිතුන් වහන්සේ වදාළා මේ ත්‍රිවිධ සුචරිතයන්ට ආසන්න කාරණේ නැත්තම් හේතුව මොකද්ද ඉන්ද්‍රිය සංවරය අන්නhari ඉන්ද්‍රිය සංවරයේ තියෙන තැන තුන් සුචරිත ඇති කර ගන්න පුළුවන් ඉන්ද්‍රිය සංවරයටත් හේතුවක් කාරණයක් තියෙනවා ඉන්ද්‍රිය සංවරයට හේතුව කාරණේ මොකක්ද? අන්න හරි සති සති සම්පජාඤ්ඤ දෙක සිහිනුවණින් යුක්ත වීම. ඒ කියන්නේ දැන් යන්නේ එනකොට කන බොනකොට වැඩ කටයුතු කරනකොට පවා මනා සිහිනුවණින් ඉන්නවා. සම්පජාඤ්ඤය කිව්වහම මේක හතරකට බෙදෙනවානේ කොහොමද? සාත්තක සම්පජාඤ්ඤ, සප්පාය සම්පජාඤ්ඤ, ගෝචර සම්පජාඤ්ඤ අසම්මෝහ සම්පජාඤ්ඤ වාසී ඒකයි සම්පජාඤ්ඤය කියලා කියන්නේ සිහිනුවණින් යුක්ත වෙන්න ඕන සිහිනුවණින් යුක්ත වෙනකොට ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා සති සම්පජාඤ්ඤයටත් හේතුවක් කාරණයක් තියෙනවා මොකක්ද සති සම්පජාඤ්ඤයට හේතුව කාරණේ යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ නුවණින් සැලකීම. ඒ කියන්නේ අනිත්‍ය දේ අනිත්‍ය හැටියටම දකිනවා. දුක දුක හැටියටම සලකනවා. අනාත්ම දේ අනාත්ම හැටියටම සලකනවා. කියන්නේ තමන්ගේ නුවණ දේ තමන්ගේ නොයේ කියලාම දකිනවා. අසුභ දේ අසුභ හැටියටම දකිනවා, මෙනෙහි කරනවා. ඒ විදිහට නුවණින් නිසි ආකාරයට නැත්නම් නිවැරදි පිළිවෙලට නුවණින් සැලකීම තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ මනසිකාරය තමයි ඉන්ද්‍රිය සංවරයට හේතුව ආසන්න කාරණේ. යෝනිසෝ මනසිකාරයත් නිකං ඇති වෙනවා නෙවෙයි යෝනිසෝ මනසිකාරයටත් හේතුවක් කාරණයක් තියෙන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා. යෝනිසෝ මනසිකාරයට තියෙන හේතුව කාරණේ මොකක්ද? අන්න ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නේ. කොහොමද ශ්‍රද්ධාව තියෙන කෙනෙක් යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නේ? ශ්‍රද්ධාව කියලා කියන්නේ තුනුරුවන් කෙරෙහි තියෙන චිත්ත ප්‍රසාදේනි තුනුරුවන් කෙරෙහි තියෙන පිළිගැනීම විශ්වාසය. දැන් බලන්න අපි හැම දිනාම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිසා ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ ගිය නිසා අපේ ශක්තිපමණේ ශ්‍රද්ධාව පිටුවා ගත්ත නිසා අපි කල්පනා කරනවා මේ සංසාරේ ඉඳීම දුකක්. ඒක යෝනිසෝ මනසිකාරයක්ද අයෝනිසෝ මනසිකාරයක්ද? අන්න ඒකයි මේ කියන්නේ. තේරුණා? කල්පනා කරන අනි මේ සංසාරේ හැමදාම ඉඳලා වැඩන්නේ මේ කැඩී බිඳී වෙනස් වී යන රූපයක් තියෙන්නේ අතරගත්තු දේ දාලා යන සිද්ධ වෙනවා මව්පියෝ නැති වෙලා යනවා අවශේෂ ඥාතීන් නැති වෙලා යනවා ධනී දීපල වස්සෝ නැති වෙලා යනවා අනේ මේ අනිත්‍ය දේ මොකටද කියලා කල්පනා කරනවා ඒක යෝනිසෝ මනසිකාරයේද අයෝනිසෝ මනසිකාරයේද අන්න ඒකයි කියන්නේ එතකොට දැන් ශ්‍රද්ධාව තියෙන නිසාද එහෙම හිතන්නේ ශ්‍රද්ධාව නැති නිසාද හිතන්නේ ශ්‍රද්ධාව තියෙන නිසා අන්න තුනුරුවන් සරණ ගිය තුනුරුවන් පිළිගත්තා වූ ශ්‍රාවකයා ඒ අනුව කල්පනා කරනවා තුනුරුවන් නොපිළිගත්තු කෙනා හැමදාටම මේ ජීලෝකයේ ඉන්නවා වගේ බලවත් තණ්හාවෙන් යුක්ත අන් සතු දේවලුත් තමන් සතු කරගන්නට වෑයම් කරගනි කවදාවත් නොමැරෙන ආකාරයට ජීවත් වෙන්න කල්පනා කරනවා නමුත් ශ්‍රද්ධාව ඇති කරගත්තු කෙනා කල්පනා කරනවා තමන් සාන්තක දේවල් තමන්ට ගෙනියන්න ලැබෙන්නේ අනේ මේ සංසාරේ රැඳී ඉඳීමෙන් ඇති වැඩේ මොකද්ද මේ සංසාරයෙන් වහා නිදහස් වෙන්න තිබෙනවා නම් කොපමණ හොඳද කියලා කල්පනා කරනවා නේ යෝනිසෝ මනසිකාරයේට පැටෙන හැටි. එහෙම කෙනා මෙලව පරලෝ ගැන කල්පනා කරනවා, පරලෝ බය ඇති කර ගන්නවා. ඒ නිසා අකුසල් වලින් වළකිනවා, කුසලයේ හියදෙනවා. අන්න සති සම්පජාඤ්ඤයට යෙදෙනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවරේ යෙදෙනවා. අන්න එහෙම කෙනා සතිපට්ඨානය පුරුදු කරනවා, බෝධිආංග ධර්ම සම්පූර්ණ කර ගන්නවා පිළිවෙලින් යන හැටි. ශ්‍රද්ධාවටත් ආසන්න කාරණයක් හේතුවක් තියෙනවා. ඒ ශ්‍රද්ධාවත් නිකන් ඇති වෙනවා නොවේ කියලා භාගිතුන් වහන්සේ වදාලා. මේ ශ්‍රද්ධාවට තිබෙන ආසන්න කාරණේ හේතුව මොකක්ද? අන්න සද්ධර්ම ශ්‍රවණේ භාගිතුන් වහන්සේ වදාලා, සද්ධම්ම සවනන්තිස්ස වචනීය. සද්ධර්ම ශ්‍රවණය තමයි ශ්‍රද්ධාවට තිබෙන ආසන්න කාරණේ කියලා වදාලා. සද්ධම්ම සවනං පහං භික්ඛවේ සාහාරං වදාමි නොඅනාහාර කෝචාහාරෝ සද්ධම්ම සවනස්ස. මහණෙනි, මේ සද්ධර්ම ශ්‍රවණයත් හේතුවක් කාරණයක් විසාම ඇතිවන්නක් හැටියටයි තථාගතයන් වහන්සේ වදාරන්නේ. සද්ධර්ම ශ්‍රවණයට තිබෙන හේතුව කාරණේ මොකක්ද? අන්න හරි, කල්යාණ මිත්‍ර සේවනේ, නැත්නම් සත්පුරුෂ සේවනේ. භාගිතුන් වහන්සේ වදාළ මෙන්න මේ විදිහට සත්පුරුෂ ඇසුර, සත්පුරුෂ සේවනයේ නිසා සද්ධර්ම ශ්‍රවණය සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ බලන්න, භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච නිසා භාග්‍යවතුන් වහන්සේගෙන් සම්මුඛ ශ්‍රාවකයන් වහන්සේලා මේ ධර්මය අහලා දැනගෙන අවබෝධ කරගත්තනේ. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ, ඊළඟට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේලා ආදී ඒ මහරහතන් වහන්සේලා මුල් වෙලා මේ ධර්ම විනය ආරක්ෂා කළා. ඒ මහරහතන් වහන්සේලා මේ ධර්මය අතින් අත පරපුරෙන් පරපුරට පවත්වාගෙන පැමිණියා. ඒ පැමිණිච්ච ධර්මයේ ආද ග්‍රන්ථාරූඪ වෙලා තිබෙනවා. ඒ නිසා වර්තමානයේ ඉන්නා වූ සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුරෙන් අද අපට මේ සද්ධර්මය අහන්නට ලැබෙනවා. ඉතින් අන්න මේ විදිහට අර භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ආරම්භ වෙච්ච මේ සද්ධර්මය සත්පුරුෂයන්ගේ ඇසුර නිසා අහන්නට ලැබෙනවා. ඒකයි අර සත්පුරුෂ ඇසුර නිසා සද්ධර්ම ශ්‍රවණේ පිරෙනවාය කියලා වදාලේ. දැන් බලන්න, අපිට මේ ධර්ම මේ විදිහට අහන්න ලැබුණ නැත්නම් සද්ධාව ඇති කරගන්න ලැබෙනවද? නෑනේ. එතකොට දැන් මේ විදිහට මේ සද්ධර්මයේ අහන්න අපේ සිත්වල අර තුන්රුවන් කෙරෙහි තියෙන චිත්ත ප්‍රසාදේ විශ්වාසයේ පැහැදීම වඩා බලවත් වෙනවා. අන්න මේ විදිහට සද්ධර්ම ශ්‍රවණේ නිසා සද්ධාව පිරෙනවා. සද්ධාව පිරෙනකොට කුමක්ද පිරෙන්නේ? යෝනිසෝ මනසිකාරින් වැඩි වැඩියෙන් නුවණින් කල්පනා කරන්න පටන් ගන්නවා. කලින්ටත් වඩා හිතනවා මේ සියලු නාම ධර්මත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි, රූප ධර්මත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි, මේවා කොහොම ආසාර අසුභ දේවල්, මේවා රෝගයක්, තුවාලයක්, ආබාධයක්, පීඩාවක් වගේ. අපි තව තවත් මේ සංසාරයේ ප්‍රමාද වෙන්න නරකයි, අප්‍රමාදී වෙන්න ඕන, වහා කුසල ධර්මයන්හි යෙදෙන්න ඕන කියලා විතර නුවණින් සැලකීමේ යෙදෙනවා. එක යෝනිසෝ මනසිකාරයේ පිරෙනකොට සති සම්පජාඤ්ඤයෙන් යුක්ත වෙනවා. ඒ කියන්නේ කරන කියන සිතන සෑම දෙයක්ම මනා අවධානයෙන් සැලකිල්ලෙන් අකුසලයෙන් තොරව ප්‍රමාදයට වැටෙන්නේ නොදී මේවා මම මාගේ කියලා අල්ලා ගන්න නැතුව නාම රූප ධර්ම වාසීම පැහැදිලිව විනිවිද දකිනවා. ඒකයි සති සම්පජාඤ්ඤය. සති සම්පජාඤ්ඤයේ පිරෙනකොට ඊළඟට මොකක්ද ඇති වෙන්නේ? ඉන්ද්‍රිය සංවරය. කොහොමද ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ? ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන හයෙන් ගන්න අරමුණු නිසා හිතේ ඇලීමක්වත් ගැටීමක්වත් මුලාවීමක්වත් ඇති වෙන්න නොදී ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පාලනය කර ගන්නවා, රැක ගන්නවා. ඉන්ද්‍රිය සංවරය නිසා ඊළඟට මොකක්ද ඇති වෙන්නේ? අන්න ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත කෙනා අතින් සතුන් මැරීම ආදී කාය දුෂ්චරිත කෙරෙන්නේ නැහැ. බුරුකීම ආදී වචී දුෂ්චරිත කෙරෙන්නේ නැහැ. දැඩි ලෝභේ වෛරී මිත්‍යා දහස් ආදී මනෝ දුෂ්චරිත ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට කාය සංවර, වාග් සංවර, මනෝ සංවර වශයෙන් තුන් සුචරිත සම්පූර්ණ වෙනවා. මේ සුචරිත ධර්ම ඇති කර ගන්නා වූ ශ්‍රාවකයා ඊළඟට සතර සතිපට්ඨානයෙන් යුක්ත වෙනවා. ආනාපාන සති, ඉරියාපත, අසුභ ධාතු මනසිකාර ආදී භාවනාව කියදෙනවා. වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී අවශේෂ සතිපට්ඨාන භාවනාවක යෙදෙනවා. මේ විදිහට සතර සතිපට්ඨානයේ වඩන යෝගාවචරයන් වහන්සේ තුන මොනවද වැඩෙන්නේ? සත්බෝධ්‍යාංග සම්පූර්ණ වෙන යෝගාවචරයන් වහන්සේ. ඒ සත්බෝධ්‍යාංග සම්පූර්ණ වීම තුලින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සියලු කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරමින් විද්‍යාව විමුක්තියත් සාක්ෂාත් කරගෙන සියලු භව දුක් අවසන් කරලා උතුම් අරහත් ඵලයට පත් වී වදාරනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒක මෙන්න මේ වගේ හරියට කඳු මුදුන් වලට මහ වැසි ඇති මහ පොද ඇති වැස්සක් වහිනකොට ඒ මහ පොද සහිත වැහිදිය කඳු බෑවුම් දිගේ රූටල ඇවිල්ලා කුඩා දියවලවල් වලට එකතු වෙනවා. කුඩා දියවලවල් වල වතුර පිරෙනකොට ඒ වතුර මහ දියවලවල් වලට එකතු වෙනවා. මහ දියවලවල් වල වතුර එකතු වෙනකොට ඒවැයින් පොඩි උල්පත් හැදිලා දිය ඇලි හැදිලා කුඩා ගංගාවන්ට පිරෙනවා. කුඩා ගංගාවන් පිරෙනකොට ඒවා එකතු වෙනවා මහ ගංගාවලට. මහ ගංගාවන් ගලාගෙන ඇවිල්ලා මහා සාගරයේ ජලයෙන් පුරවනවා. ඔන්න ඔය වගේ සත්පුරුෂ ඇසුර නිසා සද්ධර්ම ශ්‍රවණයත්, සද්ධර්ම ශ්‍රවණය නිසා සද්ධාවත් පිරෙනවා. සද්ධාව පිරීම නිසා යෝනිසෝ මනසිකාරය පිරෙනවා. යෝනිසෝ මනසිකාරය පිරීම නිසා සති සම්පජඤ්ඤය ඇති වෙනවා. සති සම්පජඤ්ඤය පිරීම නිසා ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇතිවීම නිසා තුන් සුචරිත සම්පූර්ණ වෙනවා. තුන් සුචරිත සම්පූර්ණ වීම නිසා සතර සතිපට්ඨානය පිරෙනවා. සතර සතිපට්ඨානය පිරීම නිසා සප්ත බෝධ්‍යාංග වැඩෙනවා. සප්ත බෝධ්‍යාංගයන් වැඩීමෙන් පිරීමෙන් විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කරගන්නට ලැබෙනවා. මෙන්න මේ විදිහටයි අපි බලාපොරොත්තු වෙන ඒ උතුම් වූ විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කරගන්නට ලැබෙන්නේ. දැන් එතකොට මේන් පැහැදිලි කළේ අප තුළ ඇති කරගත යුතු කුසල ධර්ම මොනවද? සත්පුරුෂයන් වහන්සේලා ඇසුරු කිරීම, සද්ධර්මයේ ශ්‍රවණය කිරීම, ශ්‍රද්ධාව ඇති කර ගැනීම, යෝනිසෝ මනසිකාරය දියුණු කර ගැනීම, සති සම්පජඤ්ඤයෙන් යුක්ත වීම, ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීම, තුන් සුචරිත සම්පූර්ණ කර ගැනීම, සතර සතිපට්ඨානය මනාකොට වැඩීම, සප්තබෝධ්‍යාංග සම්පූර්ණ කර ගැනීම, මෙන්න මේවා තමයි විද්‍යාවත් විමුක්තියත් බලාපොරොත්තු වන්නා වූ අප සෑම දෙනා විසින්ම සම්පූර්ණ කළ යුතු වෙන්නේ. ඉතින් දැන් මේ කියන ධර්මයන් සම්පූර්ණ කර නොගෙන විද්‍යාව විමුක්තිය බලාපොරොත්තු වුණාට ඒක ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා අප්‍රමාදීව අපි සෑම දෙනාම වඩ වඩාත් සත්පුරුෂ ඇසුර ලබමින් සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රද්ධාව, යෝනිසෝ මනසිකාරය, ඊළඟට සති සම්පජඤ්ඤ, ඉන්ද්‍රිය සංවර, තුන් සුචරිත, සතර සතිපට්ඨාන, සප්ත බෝධ්‍යාංග කියන මේ ධර්මයන් අප තුළ පිහිටුවා ගන්නට අදිෂ්ඨාන තබා ගනිමු. මෙතෙක් වේලා මේ පින්වත් හැම දෙනාම බොහොම සාවධානව සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා කුසල ධර්මයන්ගේ අනුභව බලයෙන් අප සෑම දෙනාටම නොපමාව මේ කියන කුසල ධර්මයන් දිනෙන් දිනම වඩා ගන්නට ලැබේවා. දිනෙන් දිනම තව තවත් සත්පුරුෂයන් ඇසුරු කරන්නට අපට මේ කුසලයේ හේතු වේවා. සද්ධර්මයේ තව තවත් අසන්නට අපට මේ කුසලයේ හේතු වේවා. තව තවත් ශ්‍රද්ධාව දියුණු කර ගන්නට අපට මේ කුසලයේ හේතු වේවා. යෝනිසෝ මනසිකාරය වර්ධනය කර ගන්නට අපට මේ කුසලයේ හේතු වේවා. සති සම්පජාඤ්ඤය දියුණු කර ගන්නට අපට මේ කුසලයේ හේතු වේවා. ඉන්ද්‍රිය සංවරය හොඳින් පිහිටුවා ගන්නට අපට මේ කුසලයේ හේතු වේවා. තුන් සුචරිත සම්පූර්ණ කර ගන්නට අපට මේ කුසලයේ හේතු වාසනා වේවා. ඒ වගේම මනාකොටම සතර සතිපට්ඨානෙහි සිහිය පිහිටුවා ගන්නට අපට මේ කුසලයේ හේතු වාසනා වේවා. සතර සතිපට්ඨානෙහි මනා පිහිටි සිත් ඇතිව සප්ත බෝධ්‍යාංගයන් උපමාව සම්පූර්ණ කර ගන්නට මේ කුසලයේ හේතු වාසනා වේවා. එසේ සප්ත බෝධ්‍යාංගයන් සම්පූර්ණ කරගෙන සීල බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවේසනසී පැමිණ වදාළ සාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යා දුතුම් නිවනින් සැනසීම සඳහාම විද්‍යා විමුක්තියෙන් සාක්ෂාත් කර ගැනීම සඳහාම අපට මේ ධර්මාශ්‍රවණමය කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. නමස්කාරණකලින් නැද්ද වටිනා සූත්‍රය. අද මේ ශ්‍රවණය කරපු සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් අවිද්‍යා සූත්‍රයයි. අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් අවිද්‍යා සූත්‍රය. දහම් ගැටලු තියෙනවා නම් විමසන්න පුළුවන්. ත්‍රිවිධ විමෝක්ෂ, ත්‍රිවිධ විමෝක්ෂ කියලා කියන්නේ ශුන්‍යත විමෝක්ෂ, අනිමිත්ත විමෝක්ෂ, අපනිහිත විමෝක්ෂ කියලා විමෝක්ෂ තුනක් තියෙනවා. විමෝක්ෂ කියලා කියන්නේ මොකද්ද? විමෝක්ෂ කියන්නේ ඔව් ඒ වගේ අදහසක් නේ. එතකොට විමුක්තිය ලැබෙන්නේ කොහොමද? ලෝකෝත්තර මාර්ගයෙන්. ලෝකෝත්තර මාර්ගයෙන් තමයි විමුක්තිය ලැබෙන්නේ. එතකොට මේ ලෝකෝත්තර මාර්ගයට තමයි විමුක්ස කියලා කියන්නේ. ලෝකෝත්තර මාර්ගයට නමක් විමුක්ස කියන එක. එතකොට ඒ ලෝකෝත්තර මාර්ගයේ අනිත්‍ය ලක්ෂණය මුල් කරගෙන ලැබෙන්න පුළුවන්. එතකොට කියනවා අනිමිත්ත විමුක්ස. ලෝකෝත්තර මාර්ගයේ දුක්ඛ ලක්ෂණය මුල් කරගෙන ලැබෙන්න පුළුවන්. එතකොට අපනිහිත විමුක්ස. ලෝකෝත්තර මාර්ගයේ අනාත්ම ලක්ෂණය මුල් කරගෙන ලැබෙන්න පුළුවන්. එතකොට කියනවා ශුන්්‍යත විමුක්ඛ කියලා. අරිකම ලෝකෝත්තර මාර්ගය. يعني ලෝකෝත්තර වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබීම පිණිස සෝවාන් මාර්ගය ගමු. අන්න ඒක. එතකොට එකම සෝවාන් මාර්ගයේ අනිත්‍ය ලක්ෂණය මුල් කරගෙන පහළ වෙනකොට අනිමිත්ත විමුක්ඛ දුක්ඛ ලක්ෂණය මුල් කරගෙන නම් අපනිහිත විමුක්ඛ ඊළඟට අනාත්ම ලක්ෂණය මුල් කරගෙන නම් ශුන්්‍යත විමුක්ඛ. ඒකට හේතු වෙන්නේ අර විමුක්ඛ මුඛ කියන එකයි. විමුක්ඛ මුඛ කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ගයට හිත යොමු වෙන්නේ අනිත්‍යානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා තුන මුල් කරගෙන. මේකට කියනවා ත්‍රිවිධ විමුක්ඛ මුඛ. එතකොට යෝගාවචරයා සංස්කාර ධර්ම නොඒකාකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ජීවිතේ නෙමෙයි කලින් ජීවිතවලත් දැකලා තියෙන්න ඕන. එනි සතර පද ගාථාවක් අහලා හරි සෝවාන් මාර්ගයේ ලබන මොහොතේදී අර කලින් පුරුදු භවාන්තර ගානක් තිස්සේ පුරුදු කරලා තිබිච්ච විදර්ශනා ප්‍රඥාවත් එකතු වෙලා මේ මොහොතේමත් විදර්ශනා ප්‍රඥාව වැඩිගෙන යනකොට සංස්කාර ධර්ම නාම රූප අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ වශයෙන්ම අවබෝධ කරගන්නවා. අවබෝධ කරගත්තට අර මාර්ගසිත ලබන්න ඉස්සෙල්ලා සංකාරූපේකා ඥාණයට එක ලක්ෂණයක් මුල් වෙලා සංකාරූපේකා ඥාණය ඇති වෙනවා. එක්කෝ අනිච්ච ලක්ෂණය මුල් වෙලා හරි නැත්නම් දුක්ඛ ලක්ෂණය මුල් වෙලා හරි නැත්නම් අනාත්ම ලක්ෂණය මුල් වෙලා හරි. එතකොට අන්න ඒක විමුක්ස මුඛයයි. අර මාර්ගයට හේතු වුණා. ඊළඟට සංකාරූපේකා ඥාණයට අරමුණු වෙච්ච ආකාරයෙන්ම මාර්ගසිතටත් ප්‍රත්‍ය වෙනවා. අන්න එතකොට අනිත්‍ය ලක්ෂණය පාදක කරගෙන ලෝකෝත්තර මාර්ගය ලැබෙනවා. නැත්නම් දුක්ඛ ලක්ෂණය පාදක කරගෙන, එහෙම නැත්නම් අනාත්ම ලක්ෂණය පාදක කරගෙන ලෝකෝත්තර මාර්ගය ලැබෙනවා. අන්න ඒකයි. හොඳයි. මනස මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කරමින් භාවනා කරලා, ඒ වගේම බුද්ධ වන්දනා කරලා බොහෝ කුසල් ජනිත කරගන්ට යෙදුනා. සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද, තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද මේ පින්වතුන්ලාට තව තවත් දාන ශීල භාවනා විදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කරගන්නට, කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා, කාය චිත්ත පීඩා දුරු වෙලා කායික මානසික සැනසීම සැලසේවා, සිත සතන් පිනට දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වේ, පරලව ජීවිතත් සුවපත් වේ, සංසාර දුකෙන් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මයකසේ හේතු ආශනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං, රක්ඛන්තු සබ්බ දේවතා, සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං, රක්ඛන්තු සබ්බ දේවතා, සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං, රක්ඛන්තු සබ්බ දේවතා, සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ, චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ, සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවෙච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සුඛ